ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනා වාර්යයට බැමිලා තියෙන්නේ සීලූම දෙනායි සඳහා තැන්පත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අතමේ දස ධම්මා පහතබ්බා දස මිච්ඡත්තා තීති ගරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ භාවනා ජීවිතයේ ගත කරන නැත්තම් පූර්ණ කාලීනව බණ භාවනා කරන කෙනෙක් විශේෂයෙන්ම දත යුතු දේ තමයි මේ මගහල අතහල යුතු මගහැරිය යුතු ප්‍රහාණය කළ යුතුයේ මිත්‍යා අර්ථ දහය. ඉතින් ඒක සාරිපුත්තු සාංශේ අපට උගන්වන අදහසින් සිහි කැඳවන අදහසින් කත මේ දස ධම්මා පහතබ්බා කියලා මේ දසුත්‍ර සූත්‍රීලා ප්‍රශ්නයක් වශයෙන් නගලා මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා දස මිච්ඡත්තා කියලා. ඒ කියන්නේ මේව දැනගෙන ඉන්න ඕනේ බණ භාවනා කරන කෙනෙක්. ඊට පස්සේ දසය දැන් 10 වෙන් කළා කියනවා. ඒව තමයි මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා සති, මිච්ඡා සමාධි, මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ති. ඒ දසංග මාර්ගයේ නැ අෂ්ටාංග මාර්ගයට තව දෙයක් එකතු කරලා දසංගික වශයෙන් පෙන්වන්නේ මිච්ඡාර්ථයයි මේ පෙන්වන්නේ. ඒ මිච්ඡාර්ථ 10 හඳුනා ගන්න ඕනේ, අයින් කරන්න ඕනේ. ඉතින් මේකේ හඳුනා ගැනීමේ දුර්ලභකමකුත් තියෙනවා. හඳුනා ගැනීමේදී සුවිශේෂ දැනීමක් අවශ්‍යයි. සාමාන්‍ය සුතමේ ඥානින් ඒක හඳුනා ගන්න අමාරුයි. ඒ වගේම සාමාන්‍ය චින්තාමේ ඥානික හඳුනා ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඒක විශේෂයි. නැවත නැවත බණහමින් නැවත නැවත භාවනා කරමින් එහෙම නැත්නම් හිත මෙහෙවමින් කටයුතු කරනකොට ඒකේ තියෙන මේ ෂට මායාවී ගතිය හරහා තමයි තේරෙන්න පටන් ගන්නවා. අපි දැනනෝ දැන මිත්‍යාර්ථ වල සමහරට පොහොර දානවා. මිත්‍යාර්ථ වල සමහරලාට ආහාර දෙනවා. මිත්‍යාර්ථ සම්‍යක් අර්ථ කියලා පැටලවගෙන ඉන්නවා. ඉතින් ඒක අර සත්‍ය විසුද්ධි ක්‍රමයට පෙන්නනවා. ඒ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි කියන මේ විසුද්ධීන් සුද්ධ වුණාට පස්සේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා එකක් තියෙනවා. මාර්ගය අමාර්ගය දෙක වෙන කරලා හඳුනා ගන්න එක. ඉතින් ඒක හඳුනාගත්තේ නැත්නම් අපි හිතානින් අපි අහිංසකයි කියලා. අපි හිතානින් ඇත්තටම අපි මේ ඉදිරිය බලනවායි කියලා. නමුත් අපි පොහොර දාන්නේ එහෙම නැත්නම් ආහාර දෙන්නේ සර්පෙින්ද වෙන්නේ ඉති තියෙනවා. ඒ නිසා මේ මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගන්න බැරි වුණොත් අපි කරන ප්‍රයත්න ප්‍රතිඵල දෙන්න ගොඩක් කල් යනවා. ඒ විතරක් නෙවෙයි නොමගට හැර වෙනවා. ඒකෙන් හැබැයි ප්‍රධාන හානියක් වෙන්නේ නැහැ. මොකද කවදාද තීරුම් ගත්ත දවසේ මං ගියේ පාර වැරදි කියලා ඒකම හරි පාට දාන්න වැරද්ද ප්‍රමාණ කරගන්න හේතු බූත වෙනවා හොඳට ඥාන කල්පනාව ඇති කෙනෙකුට. ඒක නිසා අසාරියේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා කියලා සර්වචනසේ දේශනා කරලා තිනවා. ධම්මපදේලා අසාරදේ සාරේ වශයෙන් දකින්නවනම් සාරේචා සාර දසින සාරේ අසාරේ වශයෙන් දකින්නවනම් එයාට කවදාහක්වත් සාරේ සාක්ෂාත් කරන්න හම් වෙන්නේ නැහැ. මොකද මේ සංකල්ප වල තියෙන දෝෂේ මිච්ඡා සංකප්ප ගෝචරා. එයාගේ සංකල්ප වැරදි. ඒ නිසා හොඳ දේ නරකට පේනවා, නරක දේ හොඳට පේනවා. ඉතින් ඒ දෝෂය තමන් තුල තියෙනවා කියලා දන්නේ නැති තාක්කල් හරියට උත්සාහ කරනවා, අවංකව උත්සාහ කරනවා, සද්ධාවත් තියෙනවා, මහන්සි වෙනවා. නමුත් එන්න වැඩි මාර්ගේ මඩේ ඉරෙනවා වගේ දඟලන ඉරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ කෙනාට සද්ධාවෙන් වීර්යෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ, සතියෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ මොකද යා වැරදි පාරක ඉන්න බව දන්නේ නැති නිසා. ඉතින් ඒ උගව දෙනකොට මේ ලෙඩේ තියෙන නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා බුද්ධ ශ්‍රාවකයාට නැත්නම් ශ්‍රාවිකාවට මේක පොඩ්ඩ අහලා බලන්න. අපි මම ඉන්නේ මිච්ඡා සංකප්පයකද සම්මා සංකප්පයකද කියලා නැත්නම් යහද කල්පනාවකද අයහා කල්පනාවකද කියලා කල්පනා කරලා බලන්න. ඒ තමන් මොනම කල්පනාවක හෝ යහ වේවා අයහ වේවා කරලා ඉවරනාට පස්සේ ඒක දිහා හැරිලා බලන්න. ඒකෙන් ලැබිලා තියෙන පසු ප්‍රතිඵල දිහා ආස්වාද ආදීනව දිහා හැරිලා බලන්න පිට කෙනෙක් වාගේ. එතකොට තමයි ටික දවසක් යනකොට තේරෙනවා මේ කවුරුත් ඇවිල්ලා අපිට හුණියම් කරලවත් නැත්නම් සර්බලදhari දෙවි කෙනෙක් ඇවිල්ලා අපිට කරදර කරලවත් නෙවෙයි මගේම තකතිරුකම තමයි. මගේම තෘෂ්ණාමයි විශේෂයෙන්ම මෙතන නම් තේරි තෘෂ්ණාවටත් වඩා මිච්ඡා දිච්චි එහෙම නැත්නම් අවිද්‍යාවම තමයි. ඒ මොකද මේ මිච්ඡා සංකප්පේ ඉන්නේ මිච්ඡා දෘෂ්ටි තියෙන කෙනාට. ඉතින් බෞද්ධ හුඟව දෙනෙක් හිතාන ඉන්නවා නේ නේ අපි සම්මා දිට්ටි අනික අය මිච්ඡා දිට්ටි කියලා. ඉතින් ඒ කට්ටියට බෙහෙත් කරන්නවත් බෑ. මොකද ලෙඩේවත් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා තාම අපේ දෘෂ්ටි වල ඍජු කරගන්න දේවල් තියෙනවා. ඒ ඍජු කරගන්න යනකොට අපි දෘෂ්ටිය ක්‍රියාවත් වෙන තැන තමයි සංකප්ප කියන්නේ. වැරදි දෘෂ්ටියකින්, වැරදි ඇදහිල්ලකින්, වැරදි දාර්ශනිකකින් ඉන්නවනම් එයාගේ කල්පනා වැරදි විදිහටමයි එන්නේ. ඉතින් ක්‍රියාවත් වුණාට පස්සේ කල්පනා වචනේ වශයෙන් ක්‍රියා වශයෙන් එලි දකින්නවා. ඒ එලි දකින්නොත් අපි අහන්න ඕනේ වටේ ඉන්න අයගෙන් මම මේ කල්පනාව කරා, මේ වචනේ ප්‍රකාශ කරා, මේ ක්‍රියාව කරා, ඒකෙන් හොඳද්ද උනේ නරකද්ද උනේ කිය. කිරුවට පස්සේ වුණා ප්‍රශ්නයක් නැහැ. ඒකෙදී ඒ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපි සාමූහිකව ගත කරනකොට පවුලක් වශයෙන් නැත්නම් මේක භාවනා වැඩමුළුවක් වශයෙන් එහෙම නැත්නම් කෝච්චියකට යන පිරිසක් වශයෙන් තයික කන්තුරු වැඩ කරන පිරිසක් වශයෙන් ඒ වැඩේ මොකක් හරි වැඩක් කිරුවනම් ඒක මගේ ඉදිරියට බාධාවක් නොවන වැඩක් වෙන්න ඕන. අදට සැප වෙලා ඉදිරියට බාධා වෙන වැඩ යහදෙන්නේ නැහැ. ඒකෝට අන්තිමට කය හිත ලෙඩ වෙනවා. දෙක මට යහපත් වුණාට ඒකේ අනුන්ට යහපතක් වෙනවා නම් ඒක හරියන්නේ නැහැ. ඒක නිසා වැඩක් කරනකොට මේ වැඩේ මට ඉදිරියට බාධා කරයිද අනුන්ට බාධා කරයිද කියන්නේ අනුන් සූරාකෑමක්ද මේකෙන් කරන්නේ. එහෙම නැත්නම් වර්තමානයේ සැප විඳලා අනාගතේ දුක් විඳින්න වෙයිද? ඒව තමයි ණයට අරගෙන කනමයි කියන එක අපිට ඕන තරම් සැප විඳින්න පුළුවන්. නමුත් කවදා හරි ගෙවන්න එපාය. කියනකොට වැල්පොලියත් එක්ක ගෙවන්න. ආන් මේ වගේ කරන තමන්ගේ සංකල්පනාවකින්, අදහසකින්, යෝජනා ක්‍රමයකින් කරන වැඩේ දිහාවට අනික් අයගේ අදහස් අරගෙන තමනුත් පස්සේ හැරිලා බලලා මේකෙන් යන්නේ යහමගද අයහමගද කියලා තැකීමක් නැතුව යන කෙනාට කවදාකවත් මේ සාරයක් අත්දකින්න හම්බ වෙන්නේ නැහැ කියලා බුදුජානන්සේ දේශනා කරනවා. මොකද මිච්ඡා සංකප්ප ගෝචරා. එයා ඉන්නේ වැරදි සංකල්පවල. ඒ නිසා එයාගේ වැරදි දෘෂ්ටියට අත තියන්නවත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යෝගාවචර අපි ඉස්සලම හිතා ගන්නවා කොච්චර කිව්වත් මයි ළඟ මිච්ඡා දෘෂ්ටිය තියෙනවා. කොච්චර කිව්වත් මයි ළඟ මිච්ඡා සංකප්ප තියෙනවා. කොහොමද මම මේක ප්‍රමාණ කරන්නේ? එහෙම නැත්නම් මේ ලෙඩේ මට දැන් තියෙන ලෙඩේ රෝග බීජය අල්ලගන්නේ කොහොමද කියලා. ලෙඩක් වුණාට පස්සේ ශරීරයකට රෝග බීජය කියන ප්‍රධාන විෂ බීජෙන් පහර දෙන අතර දුරට ශරීරයට අහල පහල දෙන ඔක්කොම විෂ බීජ වැටෙනවා. වැටෙනවාන් පස්සේ ඒ ශරීරයෙන් පටකයක් කරන පරීක්ෂා කරලා බලුවොත් විෂ බීජ පන්ති කණ්ඩායම් ගොඩක් ඉන්නවා. මේ කණ්ඩායමේ ලෙඩේ ඇති කරපු මූල විෂ බීජ කොහොමද කියලා දැනගන්නවා කියන එක ඒ පළවෙනි පරීක්ෂණයෙන් කරන්න බෑ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ හම්බෙන ඔක්කොම විෂ බීජ හොඳ පටකයකට ආයේ ආසාදනය කරන්න ඕනේ. ආයේ දාලා බලන්න ඕනේ. සෞඛ්‍ය සම්පන්නදී. දාලා බලන්න ඕනේ අර මේ දෙදෙවිච්ච ගහට ඇති වෙච්ච මූලික රෝග ලක්ෂණ ඇති කරන්නේ මේ විෂ බීජෙන් කොයි එකද කියලා. කොයි එකද මූල විෂ බීජය කොයි එකද ද්විතීය විෂ බීජය කියලා. එතකොට තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මේක තමයි මුල් වෙලා තියෙන්නේ අනිත්‍යව මේ ලෙඩ වෙච්ච ශරීරයට වටින් ගොඩෙන් පත් වෙච්ච දේවල්. ඊට පස්සේ ඒ විෂ බීජය අඳුරගත්ත වෙන් කරගත්ත විෂ බීජය ආයසරයක් සෞඛ්‍ය සම්පන්න පටකයකට දාලා තහතික කරගන්න කියන. ඒ වගේ මේ රෝගයකට විශේෂයෙන්ම සංක්‍රමණික රෝග තියෙන්නේ බෝවින රෝග. එතකොට විද්‍යානුකූලව වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂණ කරනවා. ඒ ලෙඩේ සෞඛ්‍ය සම්පන්න කෙනෙකුට දාලා සත්තු තමයි ගන්නෙ. දෙස්රය තුන්සලක් දමදම බලනවා මූල ලෙඩේට හේතු වෙච්ච මූල බීජය. ඉතින් සර්වචත්තනාංශයේ ඉස්සල්ලාම දුක කියලා දුකට හේතු මූලයේ හෙව්වා. ඔක තමයි වෛද්‍ය විද්‍යාව කොපි කරලා තියෙන්නේ. රෝගේ මේකයි රෝගයට හේතුව තණ්හාව. ඊට පස්සේ ඒකේ නැතිවීම නිරෝධය, නිරෝධයට මාර්ගයේ හතරෙනි ආර්ය සත්‍යය. ඉතින් ඒ නිසා අපි ළඟ මේ තියෙන දැනට තියෙන මිත්‍යා දෘෂ්ටිය එහෙම නැත්නම් මිත්‍යා සංකල්පව කොහෙන්ද මේක පටන් ගන්න කියලා බැලුවොත් ඒ රෝග හට ගන්න තැන කොහොමඩක්වත් පෙන්නලා නෙවෙයි වැඩේ වෙන්නේ. ඒක වසංගලා තියෙන්නේ. ඇතිවෙච්ච රෝග ලක්ෂණ තමයි පේන්නේ. ඒ නිසා අපි මේ අවිද්‍යා මූලය තෘෂ්ණා මූලය වෙන්ද යනකොට අපිට බුද්ධජානනාංශික මේ මදුපිණ්ඩික සූත්‍රයෙන් පේනවා අපි කවුරුත් එක්ක හරි වාදයකට පැටලෙනවා නම් මිච්ඡා සංකල්ප. කවුරුත් එක්ක හරි එකට එක කියා ගන්න යනවා නම් තුවන් තුවන් පේසුඤ්ඤං තෝතෝ වරපල කියාගෙන බුරු කේලං හිස් වචන කියානද දඬුමුගුරු අරගෙන කේන්ති ගන්නවා නම් ඉති අනිවාර්යම මාර්ගපාක්ෂිකයි. අනිවාර්යම ඒක මිච්ඡා සංකල්ප. ඉති අපිට පුළුවන්ද ඒක අඩු කරගන්න? එහෙම නැත්නම් වාදයට නොපැටලී ඉන්න. නමුත් ලෝකයා හැම වෙලාවෙම අපිත් එක්ක පැටලෙන්නේ. ඉතින් එතකොට අපිට වෙලාවක මලපනිනවා. දෙකක් කියන්නේ ඉතින්. දෙකක් කම්බුල අත ගන්න වෙනවා. එතකොට වැඩි ප්‍රමාණයි. ඒක නිසා ඊවැනි වාද කවුරු ලෝකයාමයිත් එක්ක කොච්චර වාද කරන්න ආවත් නොපැටලවි. ඒ කටයුත්ත කරනවා කියන එක අර කොස් කපනකොට පොල් තෙල් ටිකක් අතේ ගාගෙන ඉන්න කතාව තියෙනවා. අපි දන්නවනේ කොස් කපන්න ගියාම කොස් තියෙන කාලේ හාමුදුරන්ගේ දිවුරෙත් කොස් කොහොල්ල. ඊවල දොර ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් සහ කොස් කිරිය කපනකොටම ඉස්සෙල්ලාම අතේ පොල් තෙල් ටිකක් ගාගෙන සමහර භූමි තෙලුත් ගන්නවා. ඒකෝර කොල්ස් කොහොල්ල නොගෑවෙනව නෙමෙයි අරින්ද ලීසි. දැනගන්න ඕනේ මේ කොහොල්ලත් එක්ක වැඩ යන්නේ කිය. අන්නේ වගේ මේ භාවනා කරනකොට අපි අරයාගේ මෙයාගේ දේ හම් වෙන දේවල් එක්ක විරසක වෙලා එහෙනම් ඕනෑට වෙඩිය ප්‍රේම කරන්න ගිහිල්ලා මේ පෛරුපාසානකම් මේ කතන්දර ගෙතිලි කට කතා එහෙම නැත්නම් මේ වල්පල් වලට ගියාට පස්සේ දැනෙන්නේ නැහැ ඒක අකුසල කර්මයක් කිය. නිකන් කියන දෙයනේ. නමුත් සතෙක් මරණ අකුසලයක් හා සමානව අපාගාමී කර්මපතයක් වෙනවා සම්පප්පලාව. නිකන් කතා කර කර ඉන්නේ. අපිට හිතෙන්න මේ කතා කරනකොට ඇයි හොඳයික් අවිලා ඇසුරුකම් වැඩි වෙයි කිය. නමුත් ඇසුරුකම් වැඩි වෙන එක නෙවෙයි වෙන්නේ මේ අනවශ්‍ය දේ කතා කරන්න කියලා පටලවෙන්නේ. ඒ නිසා ඒ වාද විවාද නොවීම සඳහා බුද්ධජනනාංශේ දණ්ඩපාණි බ්‍රාහ්මණයට කියනවා දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත රජුරුවන් සහිත රටේ මම නිග්ගහිය තිත්තති කියලා කිසි කෙනෙක් ගැටුමක් කරන්නේ නැහැ. ඒ බමුණ අහන්නේ ඔබ කුවිනම් වාදයක් දෙද්ද කියලා මම වාද නොකරන එක තමයි වාදේ. තින්න කුක්කුච්චං විගත කතං කතින් භව භවේ තණ්හා නානුසෙන්චි මට මේ කවුරුත් එක්ක කතා කරලා දිනන්න දෙයක් නැහැ. කවුරු පරද්දන්න ඕනක මොකුත් නැහැ. ගහපා දෙන්නෙකුත් නැහැ. මට දිනන්න බැරි වෙයි කියලා සැකේකුත් නැහැ. ඒ නිසාම මම කාටවත් ගහපා දෙන්න යන්නේ කතා කරන්නේ නැහැ. ඉතින් ඒ බමුණට මේ බුදුහමරත් එක පැටල ගන්න විදියක් නැහැ. මොකද එයා එන්නේ නැහනේ කොනක් දෙන්නේ නැහනේ. කොහොල්ල බබත් එක්ක සෙල්ලම් කරනකොට කොහොල්ල බබා අපිත් එක්ක සෙල්ලම් කරන්න දෙන්නේ නැහනේ. අපිනේ කොහොල්ල බබත් එක්ක සෙල්ලම් කරන්න යන්නේ. කොහොල්ල බබාගේ වැරද්ද කිව්වට අපි මෙතෙක්කල් ගාගෙන තියෙනවා නම් ගාගෙන තියෙන කොහොල්ල බබත් එක්ක සෙල්ලම් කරන්න කියලා. පොල් දෙල් ගාගෙන ඉඳලත් නැහැ. ඉතින් අන්තිමට කොල්ල බබාට දොස් කියනවා. මොකද කොල්ල බබා ගාපවම හිවලෙක් ඇවිල්ලා අපිව කනවා. ඉතින් ඒ නිසා ඒකට වාද නොකර ඉන්නවා කිව්වහම ඉතින් අපිට හිතෙනවා මේ මෙච්චර ලස්සන කටක් තියෙදි මෙච්චර ධර්ම කතිකත්වයක් තියෙදි මෙච්චර වාද කරලා දිනන්න පුළුවන් වෙච්ච දෙකක් කියන්න නැත්තම් කියලා රේඩියෝ වලයි ටෙලිවිෂන් වලයි පුදුමාකාර වාද තියෙනවා. අරගෙන අරය දිනනවා මෙයා දිනනවා. ඉතින් ඔක්කොම ඇස්සේ ජනමාධ්‍ය දිනනවා. අද ඉච්චරයි දිනන එකම දේ ජනමාධ්‍ය දන්නවා වාදපතයක් හදලා දුන්නොත් ඕනතරම් වේදිකාවට කට්ටි එනවා. අරගොල්ල පොඩ්ඩක් විසිල් ගහලා අප්පුඩි ගහලා දෙන්න කොටවලා තියලා වැත්තකලා බලන්නේ. ඉතින් ඒක නිසා වාදපතේට යන්නේ නැත්තම් අපිට යන්න ඕන ගමක් නැහැ. කවුරුත් එක්ක ගහපා දෙන්න දෙයක් නැමේ. සර්වචනන්සේ දේශනා කරපු එක තියෙනවා. සාරිපුත්‍ර සංසේ මතක් කරපු එක තියෙනවා. ආයෙ මොනවද ගහපා දෙන්න දෙයක් තියෙන්නේ. ඉතින් ඒක පටන් ගන්නකොටම සරුවචනාංශේ සරුවඥයි කියලා කියන්නේ විගත කතං කටි කච්ච කචයක් නැහැ. තින්න කුක්කුච්චාන් මට සැකේකුත් නැහැ මේ මනසට මේ කියලා දෙන්න බැරි වෙයි කියලා හෝ වාද කරන්න આવොත් පටලව ගන්න බෑ. දිනන්න බැරි වෙයි කියලා. භව භවේ විිත තණ්හා මම මේ භවේ නෙවෙයි මත්වටවත් තෘෂ්ණාවක් නැහැ. ඒක නිසා මම නවිකය තිටදී. ඉතින් ඒක තේරෙන්නේ නැහැ. බුදු වුණාට පස්සේ නම් තේරෙයි. දැන් අපිට තේරෙන්නේ නැහැ නේ කියලා අපිට හිතෙනවා. ඒක බුදුහාමරංගේ සුවිශේෂී ගුණයක්. අපි මේ දුවා දරුවන් ඇති කරමින්, රැකී රස්සාවල් කරමින්, ඇයි හොඳයි පවත්වමින් ඉනොට අපි කොහොමද මේක මේ ජීවිතේට ලං කරන්නේ? ඇත්තටම මෙහෙම කරන ගමන් කරන්න බෑ. නමුත් ඒ ගීගේ අතහැරලා මේ වගේ දවස් 7-8ක් භාවනා කරනකොට අපිට උත්සාහ කරන්න පුළුවන්. අපි මෙතෙන්ද ආවට පස්සේ මේ දකින දකින කට්ටියත් එක්ක යාළු වෙන්න ඕන ගමන් නෑ. මෙතෙන්ද ආවේ එහෙම මේ පෛරුපාසානකම් ඇති කරන්නවක්වත්, ඇඩ්‍රස් දෙන්නවක්වත් මොකටවත් නෙවෙයි. ඉතින් ඒකෝ හිතනවා මහා පසුගාමි සමාජ ක්‍රමයක් මේකේ තියෙන්නේ. අනිත් ඇඟොල්ලන් ගියාම নানা ආකාර ආලිංගන තියෙනවා, ආලවට්ටම් තියෙනවා, කතා කරනවා, අඳුර ගන්නවා, මෙහෙ නෑ. ඉතින් ඒකට හේතුව සර්වඥන්සේ දේශනා කරනවා නවිග්ගහිය දෙටි කතා කෙරුවොත් ගැටෙන්න වෙනවා. කරබනේ ඉන්නේ. ඉතින් ඊට පස්සේ කොහොමද කතා නොකර ඉන්නේ, කොහොමද මොකද්ද සයන්ස ඔය කියන ක්‍රමයේ කොහොමද මේ ක්‍රියාත්මක කරන්න කියලා අහනකොට සර්වචනංශය සඳහන් කරලා තියෙනවා යම් තැනක අපිට එහෙම පාදපතේක පැටලුණයි කියමු. අපි හිත පැටලුණයි කියමු. මේ දේ මං කර කර ඉනෝට අසෝලමට මෙහෙම කිව්වා. උන්දට මම මෙහෙම කිව්වනම් හරි. එහෙමනම් එන්නේ මෛත්‍රිය කතා කරන්න කියලා ඔය මොකක් හරි එකක් හිත ඇතුලේ ගොජ දානවනේ. එතෙන් හිත ඇතුලේ සම්පප්පලාප දුවනවනේ. එහෙම නැත්නම් හිත ඇතුලේ කතන්දර ගෙතෙනවනේ. මේකට සාසනික වශයෙන් කියන්නේ ප්‍රපංච කර්මය කියලා. මඤ්ඤණා ප්‍රපංච සංඥා කියන වචන ටිකක් පාවිච්චි කරනවා. ඉතින් එතකොට යම් තැනක මගේ හිතේ මොනවා හරි එකක් අල්ලගෙන කතන්දර නැත්නම් වමාරා කෑමක් කරනවා නම් අන්න ඒ දෙයට පොහොර දාන්න එපා. අන්න ඒ දෙය අභිරමණය කරන්න එපා. අන්න ඒ දෙයට රිංග ගන්න එපා. අභිවදනය කරන්නත් එපා. බලන්නකෝ මගේ හිත හරියට කතා කරනවනේ කියලා වැඩකුත් නැහැ. කාටවත් කිව්වට වැඩක් නැහැ. අනිත් එක්ක නගේ ඊට වැඩිය දොඩමලු. අහලව පුත්‍ර දෙන්න කෙනෙක් නැහැ. ඉතින් එහෙම තරවචනංශයේ සඳහන් කළ දිනෝ යතු නිදාන පුරසං පංච සංඥා සංකා සමුදාචරන්ති යම් හේතුවක් නිසා කෙනෙකුට හිත ඇතුළේ මෙහෙම දොඩමලු ගතියක් ආවනම් ඉත්තේ නැත්ති අභිවදිතබ්බං අභිනන්දිතබ්බං අජ්ජෝසේ තප්පං එහික එවැනි භවනා කරන කෙනෙක් මහණෙනි එමෙ හිත දොඩමලු වුණාට ඒක ගැන අභිනන්දනය කරන්නත් එපා පශ්චාත්තාප වෙන්නත් එපා අභිවදනය කරන්න යන්නත් එපා ඔ කාටවත් කියා බාන්න යන්නත් එපා නාජ්ජෝස තිත දිකට රිංග ගන්නත් එපා ඒක මම නෙවෙයි කියාපං මගේ නෙවෙයි කියාපං මගේ ආත්මෙ නෙමෙයි කියාපං. එහෙම නැත්නම් මේ මගේ හිත දෙඩමලුවේ කිව්වම වෙන්නේ අර කුණු කන්දල ඔක්කොම මම කියාගත්තා වෙනවා. එහෙම නැත්නම් මගේ කියාගත්තා වෙනවා. එතන ඒක ආත්මේ කරගත්තා වෙනවා. ඒ නිසා මේ දෙඩමලු උනත් ඇබ්බැහියට පුරුද්දට අන්නේ වෙලාවේක අජෝසනේ නොකර, අභිවදනේ නොකර, අභිනන්දනේ නොකර හිටියානම් ඉතින් සර්වච්ඡන්සේ සඳහන් කරනවා මුළු සංසාරේ පුරාවට ඇති වෙච්ච සියලුම මෝහ පටල එක චිත්තක්ෂණයෙන් කපලා දානවා. ඒ අභිනන්දනේ නොකිරීම හරහා, අභිවදනේ නොකිරීම හරහා, අජ්ජෝසනේ නොකිරීම හරහා, ඒසේවන්තෝ දුක්ඛස්ස, ඒසේවන්තෝ රාගානුසයං, දෝසානුසයානං, පටිඝානුසයානං, භවරාගානුසයානං, අවිජ්ජානුසයානං සියලුම අනුසේ ධර්මත් එක්කම කෙලෙස් කපනවා. හිත පිට ගියයි කියලා හිතමු. හිත පිට ගිහලා දොඩමළු වෙනකොට කෝකගෙන මගේ හිත පිට ගියා කියලා පශ්චාත්තාපෙන්නත් එපා. එතන හුඟු කාලයකට පස්සේ දෙයක් මට මතක් වුණයි කියලා ඔක අභිරමණය කරන්න යන්නත් එපා. ඕකට රිංග ගන්නත් එපා. මගේ කියන්නත් එපා. මේ හිතේ කඩප්පුලි ගතියක් විතරයි මේ. කියලා ඒක එතනින් අත කරන්න පුළුවන් නයි කියන විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියලා. දිත්තේ දිත්ත මත්තං වගේ හිතට යමක් කල්පනා වුණා නම් ඒක එතනින්ම ගලත් තියලා නතර කරන්න. ඔක දිගේ වැල්වටාරන් හිතන්න යන්න එපා. වැල්වටාරන් හිතන්ඩ නම් අනිවාර්යයෙන්ම තණ්හාමාන දිට්ටි තියෙනවා මේ හිතට නිකන් සම්බම්බ බුලක් වගේ පෙන බුලක් වගේ එන මේ හිතවිල්ලත් එක්ක වැල්වට අරගොතන්න එහෙම නැත්නම් කතන්දර හැදෙන්න එකිනෙක පැටලෙන්න මූලිකම හිතේ තියෙන දුර්ලකම් තුනක් තියෙනවා ඒකට තණ්හා කරන්න ඕන එහෙම නැත්නම් ඒකේ මාන්නයක් ඇති කරගන්න ඕන එහෙම නැත්නම් මේක මම කියාගන්න ඒ තමයි මේ ප්‍රපංච කරන්නේ හිතේ තණ්හාමාන දිට්ටි තියෙන කෙනාගේ ඒක නිසා මම තණ්හාමාන තියෙන බව දන්නේ ওই වගේ හිත වමහරා කන නිසා තමයි. ඒ වමහරා කන වෙලාවේදී පශ්චාත්තාප කරන්නත් එපා. ඕක ගැන මම කියා ගන්න යන්නත් එපා. ආයෙත් යන්න මූල කර්මත්තාන. භවනා කරන එක නඩ කරන්න වැඩක් තියෙනවද? එහෙම නැති කෙනෙක්ගේ හිත හිතන්න නිකන්. මූල කර්මත්තානයක් දන්නේ නැති, සක්මන් කරනකොට හිත කොහෙත් තියන්න ඕන කියලා දන්නේ නැති, පරියන්කේ ඉන්නකොට හිත තියන්න ඕන කියන දන්නේ නැති කෙනෙක්ගේ හිත පිට ගියා නම් වල්මත් වුණා නම් ප්‍රපංචකනදී ගියා නම් එයා ඉතින් ඒක ඒකෙන් ගලවලා තියන්න තැනක් නැහැ නේ ආරක්ෂක තැනක් නැහැ නේ යම් කිසි කෙනෙක් දැන් භාවනා කරනකොට තේරෙනවා යාට හිතවිලි වලට සද්ද වලට වේදනාවට හිත යනවා ඇත්ත නමුත් මම උත්සාහයක් ගන්නවා එයා ඇවිල්ලා අර නික්ලේශී වූ මූල කර්මත්තානේ තියන්න නිර්මල වූ මූල කර්මත්තානේ තියන්න එහෙම නැත්නම් ක්ෂේම භූමියක් වගේ වෙච්ච මූල කර්මස්ථානයේ තියන. ඒතර බුදු දනන්සේ සඳහන් කළ තියෙනවා අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම. ඒ ශෝක නොකරන රජස් නැති ඒ ඛේම භූමිය මතක තියෙනවා නම් ඒක තමයි ලෝකේ තියෙන ලොකුම මංගල කාරණා. ඒක අම්මා දෙන්නේ නැහැ අපට. අප්පා දෙන්නෙත් නැහැ. ඉස්කෝලේ පන්ති කාමරේ උගන්වන්නෙත් නැහැ. සර්වඥාචර්ය මතක් කරලා තිනු ඔබ වඩන ලද කර්මස්ථානෙ හිතගින්න තියන්නේ කාරී අහිංසකයි. ඒ කර්මස්ථානේ මධ්‍යස්ථයි. ඒ කර්මස්ථානේ නොමිලේ ලැබෙන එක. නැවත නැවත ලැබෙන එක. ඒ නිසා කෙලෙසින් ගලවන්න නම් මොකක් හරි තියෙන්න ඕන. ඉතින් ඔය සතිපාසලේ පටන් ගත්තාට පස්සේ අපි හිතුවා පුංචි කාලෙම ළමයින්ට අවුරුදු 3 4 වගේ නෑ 3 4 පන්ති වල ඉඳලම මේ සතිය කියලා දෙන්නේ. ඒතර ප්‍රකාශයක් කරා. අපි මේ සතිය කියලා දෙන්නේ ලෙඩසුව කරන්න නෙවෙයි වෙන දෙයකට නෙවෙයි හෙදකමක් විදියට. ලෙඩ වෙන්න ඉස්සෙල්ලා පුංචි ළමා මනසට හිත තබා ගත යුතු තැන. එහෙම නැත්නම් මේ ගොඩ නැගිල්ලක් ගිනි ගන්නකොට මෙන්න මෙතෙන්ද යන්න කියලා අපි හමු වෙන ස්ථානේ පෙන්නලා දෙනවා ළමයාට. ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකක් පෙන්නලා දෙනවා. ඉතින් එළම යන මොකටද අපිට ඇසෙම්බලි ග්‍රවුන්ඩ් තාම ගින්නක් ඇවිල්ලත් නැහැ නේ කියන්නේ. නෑ නෑ බබා ඉස්සරහට යනකොට ගිනි එනවා. එතකොට මේක පිකන්නන්න බෑ. ඒ නිසා ඔයා දැනගෙන ඉන්න හිත තියන්න ඕනේ මෙතනයි. ඇවිදිනකොට මෙතන හිත තියන්නකෝ. ඉඳගෙන ඉන්නකොට මෙතන හිත තියන්නකෝ. බත් කරනකොට මෙතන හිත තියන්න. ඉතින් ළමයට චිත්‍රපටිය හදලා කියලා දෙනවා. දැන් පාඩම් පද්‍යයක් වගේ. මෙහෙම කරගෙන කරගෙන යනකොට අපිට තේරෙන්න පටන් අරගත්තා ලෙඩ වෙච්ච අය කුඩු ගහලා ලෙඩ වෙච්ච අය ඉස්ත්‍රි දූෂණයට හුවෙච්ච පොඩි ගෑනු ළමයි. එහෙම නැත්නම් වීදි දරුවෝ. එහෙම නැත්නම් අපචාරවලට ලක් වෙච්ච පිළිකා හැදිච්ච ඒ ළමයින්ට දැන් ගිහිල්ලා කිව්වොත් දැන් ඔයගොල්ලෝ අමාරු වෙట్లా ඉන්නේ මුනි මේ සමාජයේ හරිම දුෂ්ටයි පෙරේතයි පොඩි දරුවෝ සූරා කරනවා පොඩි දරුවෝ විනාශ කරනවා දැන් ඒකට ලක් වෙලා ළමයි. ඒ ළමයින්ට කතා කරලා කිව්වොත් දැන් මේ වෙදකමක් කරන්න හදන්නේ ඔයාලට පුළුවන් නේ මේ ඔක්කොම දුක් කරදර තියෙද්දි වර්තමානට හිත ගන්න ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඊළමට කතා කරලා කියන ළමයට කාරණාවක් තියෙනවා. එහෙම නොහිතුවත් හිත තියෙන පුදුමාකාර පීඩනයටපත් වෙලා අසහනයටපත් වෙලා ඉති හොඳ මෛත්‍රී කරන අම්මා කෙනෙක් ගිහිල්ලා කියලා දුන්නොත් ඔයා මේ ඉන්නේ නම් පිළිකාවක් හැදලා තමයි. ඔයා තව දවස් 3 හතරකින් මැරෙනවා. ඒක ඔයා දන්නවනේ. ඔයා ඉන්නේ පුංචි වයසේදීම දූෂණයට ලක් වෙලා. ඔයා ඉන්නේ නොදන්නා වයසේදී කුඩු ගහලා විනාශ වෙලා. එහෙනම් ඔයා ඉන්නේම වීදියේ. නැත්නම් මුඩුක්කු දරුවෝ. ඒ දරුවෝට කිව්වොත් මේ සතිය ගෙන්න දෙන්න පුළුවන් වර්තමානයේ කියලා. ඊළඟට පුදුමාකාර සාන්තියක් දැනෙනවා. කයට ගුණචරිතයට මොන හානිය වෙලා තිබුණත් සතිය පිටවන්න පුළුවන්. සතිය පිටවන්න පුළුවන්. ඒක අර උගන්නන කෙනාගේ හැටි. ඉතින් එතකොට බලනවා මේක වේදකමකට නෙවෙයි හේදකමනේ වේදකමට උනත් මේක පිළිහිටන්න පුළුවන්. එතකොට අපිට තේරෙන පටන් අරගන්නවා ඒ අර හිතට නැත්තම් ගුණ චරිතයට මොන හානිය වෙලා තිබ්බත් සතිය පිළිහිටවන්න ඒක බාධාවක් නෙවෙයි. ඉතින් අපි දන්නවා එතකොට කතෝලික ළමයට සතිය පිළිහිටවන්න කිසි බාධාවක් නැහැ. මුස්ලිම් ළමයට හිත පිළිහිටවන්න කිසිම බාධාවක් නැහැ. හින්දු ළමයට සතිය පිළිහිටවන්න කිසිම බාධාවක් නැහැ. මොකද ඒක මේ ජාතියකට ආගමකට සීමා වෙච්ච කන්නේ නෙවෙයිනේ. නමුත් මේ සතිය පිහිටියයි කියලා ලැබෙන දෙයක් නැහැ. අර නාස්තියක් වෙනවා වෙනුවට ආරක්ෂක ස්ථානයක් අපිට ලැබෙනවා. ගින්නක් හට ගන්නකොට ඉක්මනටම ගිහිල්ලා මෙතෙන් දෙන්නකෝ. එතකොට ඔයාට අරසයි කියලා. ඉතින් අන්නේ ආරක්ෂක ස්ථානේ දන්නේ නැත්නම් අපි කියනවා යා අසරණයි අනාථ. සාසනික පිහිටක් මොකක්වත් ලැබිලා නැහැ. භාවනා කරනකොට කොයි වෙලාවක හරි අපිට තියෙනවා හිතනම් පිට යනවා තමයි වේදනාව එනවා තමයි නමුත් ආවොත් මගේ යුතුයකම මගේ ශික්ෂාව මගේ හැසිරීම තමයි හිතගෙනලා මෙතනින් තියන්න ඕන. පරෝපදේශ රහිතව අර කලබල කම්කටොළු ඇස්සේ තමයි තේරෙනවනේ මෙතන හිත තියනවා හිත නොදගෙනලා නොතිබ්බත් අන්නේ තියන්න ඕනේ කියන හැඟීම එතනදී මතුවෙනවනම් ඒකට තමයි බුදුන් කියලා කියන්නේ. ඒ තමයි ධර්මයේ කියලා කියන්නේ. ඒ තමයි සංඝයයි කියලා කියන්නේ. අපි මේ වෙලාවේදී අර යගේ මේ උදව් ඇතුව වල්නවා කලබල වෙනකොට ගිහිත අර මධ්‍යස්ථ ස්ථාන ගෙනත් යා. තීල ලක්ෂ කෝටි වාරයක් තීල පුරුදු කරනවා. කලබලයක් වෙච්ච වෙලාවේ කොරස් කටේවත් අද්දා ගන්න වෙලාවේ දඟලන වෙලාවේ අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තුමා මේක තමයි ලෝකෙ තියෙන උත්තරම මංගලේ. කලබල තියෙන ලෝකේ අංජබජල් ලෝකේ ඔළුව ක්‍රේල් වෙලා තියෙන ලෝකේ බුකිනල්ල මැදයන් හිත තියපන් ඒක වලක්වන්න මාරේකට බෑ යක්ෂයෙකුට බෑ පෙරේතයෙකුට බෑ දෙවියෙකුට බෑ බ්‍රහ්මීකුට බෑ හැබැයි මගේ තකතිරුකමට පුළුවන් මගේ තෘෂ්ණාවට පුළුවන් ඒක නිසා තෘෂ්ණාව තකතිරුකම පැත්තක තියලා කලබලෙකින් මේ කිනත් යන්න පුළුවන් නම් එයාට තියෙනවා ඒ කිනත් ලැබීම හරහා හිත ස්වභාවයෙන් කරන මේ කචකචේ කතං කති භාවය එහෙම නැත්නම් මේ ඇතුළත කතාව එතෙන් බාහිරේ දෙන්න දෙන එක තුල මේ සම්පප්පලාව කතා කරන එක වෙනුවට හිත මෙතෙන්ද ගෙනත් තියෙන එක උත්තරම මංගලයක් කියන එක බුදුජානනාතේ දේතනා කරන්නේ ඒක සාක්ෂාත් කරනන් ලෝකේ සක්විතිකම ලැබුවා වගේ කිය. කලබල වෙලාවක හිත ගෙනල්ලා තියන්න ඕනේ මෙතනයි කියලා Tamanටම තේරෙනවා නම් නෑ කවුරුත් කිව්වට නෙවෙයි කරලා බලලා අත්දැකීමෙන් තේරෙනවා නම් සක්විති රජකමට වැඩිය ලොකුයි. මේ මුළු ලෝකෙම දිනාගත්තා වගේ. ඉතින් ඒ නිසා ඒක බුද්ධ කෙනෙක් කියන්නේ කොහොමද? ඒ ප්‍රපංච සංඥාවන් සංඛාවන් අපේ හිත ගිලගත්ත වෙලාවක ඕක අභිරමණය කරන්න නැතුව ඕකට රිංගන්න නැතුව ඕක පොහොර දාන්න නැතුව තමන්ගේ අර උදාසීන අරමුණට මධ්‍යස්ථ අරමුණට නොමිලි ලැබෙන අරමුණට නැවත නැවත ලැබෙන අරමුණට හිතගෙන තියෙන එක හරි කම්මැලි. ඒක කිසිම සිද්ධි බහුල ගාතියක් නැහැ. රසවත්කමක් නැහැ. රසවද්දේට ගියොත් අපාය. රසවද්දේට ගියොත් සම්පප්පලාප. රසවද්දේට ගියොත් ප්‍රපංච. රසවද්දේට ගියොත් වැල්බට අරන් කතා. ඒකට හේතුව අපි අද පිටික සූත්‍රයත් එක්ක ඉස්සරහට යනකොට පෙනෙන කොහොමද මෙන්න මේ වැඩේට මිච්ඡා සංකල්ප බලපාන්නේ කියලා. කොහොමද මිච්ඡා සංකල්ප පිළිබඳව හික්මීම මේ වගේ වැල්බට අරන් ගොඩන එකට අඩියටම ගිහිල්ලා රෝග මූලයේ හොයලා බෙහෙත් කරන්න වගේ කියලා. මේ විදිහට හිත දෙඩමලු වෙන වෙන වෙලාවේ ශක්ති ප්‍රමාණය දඟ බබෙක් තොටිල්ලෙන් බැලලා තල්ලා කඩා ගන්න හදනකොට එයාම නැවත නැවත ආදරෙන් ගෙනලා තොටිල්ලේ තිබ්බට බබා කැමති නැහැ. බබා දැන් තොටිල්ල වැට පණින්න දන්නවා. ඌ තල්ලා කඩා ගන්නවා. ඉතින් අම්මා කරන්නේ මේ වැඩේ කරගන්න එක කරන්න බැරි නිසා නැවත නැවත ගෙනලා බබා ආයෙ තොටිල්ලේ තියෙනවා. ගහලා නෙමෙයි කරන්නේ. ඒ දරුවා එළියට යන එක ගැන අම්ම සතුටුයි. මොකද මේ බම්මණ ළමෙක් නෙවෙයි නෙවෙයි ළමයා හයිය හති තියෙනවා නම් ඌ පණිනවම තමයි තොටිලි වැටි. අම්ම නැවත නැවත තියන්න ආසේ අපේම හිත නැවත නැවත මෙහෙම තියන්න ගත්තොත් එතකොට ඒ තමන තැබීමක් පාස දුවට විස්තර සහිතව දන්නවා නම් මගේ හිත තිබ්බේ රාගානුසයක, මගේ හිත තිබුණේ පටිඝානුසයක, මගේ රාග තිබුණේ භවානුසයේ, මගේ අවිජ්ජානුසය කියලා ඒ ඔක්කොම අනුසය ධර්ම තියේදී මේ අනුසේ නැති අශෝක විරජ වූ ඛේම වූ තැන තියන්න දන්නවනම් ඒකේ නාර සංසාරේ පුරාවට ඇති කරගත්ත මෝහ පටල එක චිත්තක්ෂණයෙන් කපනවා. හැබැයි ඒක ආනිසංස තියෙන ඒ චිත්තක්ෂණ විතරයි. මේ විතරක් නෙමෙයි මෙහෙම ඉවරනාට පස්සේ සරුවචාන්සේ සඳහන් කරනවා මේක නැවත නැවත පුහුණු කරනවා නම් යාගව කලහ විග්ඝහ විවාද තුවන්තුවම් පේසුඤ්ඤං පාපකා කුසල ධම්මා නිරුද්ධන්ති ය කවදාකවත් කලහයකට යන්නේ නැහැ. කවදාවත් විග්‍රහයකට විග්‍රහ කිරීමකට යන්නේ නැහැ කාගවත් දෙයක්. විවාදයකට යන්නේ නැහැ. තෝතෝ වරපලංකේ වරපල කියලා සත්තා දාන දණ්ඩා දාන කියලා මං ගහන්න කියලා මුගුරු ගන්නෑ. කඩු කිනිසි ගන්නෑ. පේසුඤ්ඤ මුසාවාද කියන මේ කට කතන්දර පැතිරිලි කේලං කියලි මොකක්වත් දෙන්නේ නැහැ. අර එන්න තියෙන තොග අකුසල කර්ම මේ ප්‍රපංච බැහැර කිරීම හරහා එතන හිතේ දොඩමලුකම වෙනුවට මේ මධ්‍යස්ථ අරමුණේ ගෙනත් බීම හරහා අහිංසක විප්ලවයක්. ඒ අහිංසක විප්ලවයට කියනවා රැඩිකල් රිෆ්ලෙක්ෂන් එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය කිය. ඉතින් යෝගාවචරයට තියෙනවා මනසිකාරය හරියට පාවිච්චි කරලා මෙච්චරක් වැරදි මේක දිගේ ගියොත් මෙච්චර වැරදි වෙන්න පුළුවන්. කම්මැලි වුණත් නීරස වුණත් අර මධ්‍යස්ථ අරමුණට ගෙනත් තියාගන්න තමන්ට තමන්ගේ පිහිට තියෙනවනම් දෙයියන්ගේ බුදුන්ගේ මොන සරණක්ද? බුදුහාමඳුරන්ටත් ඔක් කරලා දෙන්න බෑ. දෙයියෝ ගැන මොනව කතා කරන්නද? පලාති මන්ත්‍රී සුමම නොකරන්නේ. පගා ගහලම නොකරන්නේ. මේ තමන්ට කරන්න ඕන දේ. ඉතින් මේ දේ මේ ප්‍රපංච කරන වෙලාවේදී ඒකට පොහොර දාන්න නැතුව මේ නිකන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න කියලා වගේ දෙන මේ ආදර්ශ පාඨය මේ සංඝයාට තේරෙන්නේ නැතුව වගේ ගිහිල්ලා කුට්ටිත මහා ස්වාමීන් වහන්සේ මතක් කරලා අහනවා නේ මේක පොඩ්ඩක් කියලා දෙන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේ පෙන්නලා දෙනවා මෙන්න මේ ප්‍රපංච කරන්න පටන් ගන්නෙ කොහොමද කියලා. හිත මේ දුඩමලු වෙන්න පටන් ගන්න හැටි. කොහෙන්ද මේක එන්නේ? ඒක මේ ආත්මය අපි කරපු එකක් නෙවෙයි. මනුෂ්‍ය ආත්මයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මේ පැකේජ් එකේ තියෙනවා මේ කච කචේ. කතංගති භාවේ. ඒ කියන්නේ ගාව දෙමලි චුකු ගානේ. උරිලා වුණත් කණ්ඩායම යනකොට උන් නිතරම එක එකනකට කතා කර කර යන්නේ. ගිරා වුණත් ඉගිලිනකොට කතා කර කර යන්නේ. කපුටා වුණත් කාක් කාක් කිය කිය යන්නේ. ඊ අරසාවට ඇති කරගත්ත ක්‍රමයක්. අපි හැම වෙලාවෙම කට්ටියත් එක්ක ඉන්නකොට අඩුවන් ටෙලිෆෝන් කරන්න ඕනේ. දැන් ලියුමක් අපිට ලියන්න ඕනේ. එහෙම නැත්නම් හඩු ගඳ හරි වදින්න ඕනේ. කිට්ටුවක කවුරු හරි ඉන්නවා කියන්නේ නැත්නම් නිකන් පාළුවේ පාළුවේ වා. කිට්ටු කහත පහත මේ ආඩු ගඳ වදින්නේ නැත්නම් ඉන්න බෑ. ඉතින් මේ මොකද මේ හුදෙකලාව දන්නේ. විවේකී කියන එක දන්නේ. විස්රාමයේ කියන එක දන්නේ අපිට ඕනේ ඇලී ගලී වාසය. ගණ්‍යා කෙරේ කුලයා කෙරේ බැඳිලා ගත කරනකොට උද්දී ඉඳලා හැඳ වෙනකන් දෙඩමලු. ඒක කොච්චරක් අකුසල් වෙනවද? කොච්චරක් අමාරුද මේ මධ්‍යස්ථ අරමුණක හිතගෙනත් යන්න කියලා මෙයාට තේරෙනවා නම් එයාට හිතෙනවා බලන්න වෙනවා කොහෙන්ද මේ මට ඕන නැති ප්‍රපංච පටන් ගන්න කියලා මාම පාවිච්චි කරලා මගේ තුලින්ම මගේ කයින් මගේ හිතින් මේ ප්‍රපංච එන්නේ කොහොමද කියලා ඉතින් ඒක තමයි ඊයේ ධර්මදේශන අවධානයදී අපි ඉදිරියට ගත්තේ ඇහ හෝ කන හෝ නාසය හෝ මේ අජ්ජත් ආයතනයක් බාහිර ආයතනයක එක හැප්පෙන අවස්ථාවක් කරගන්නවා කොටිට ස්වාමීන් වහන්සේ ඇහැට රූපයක් වදින වෙලාව එතන කනට ශබ්ද තරංගයක් වදින වෙලාව නාසයට ගඳක් ආදී වශයෙන් මේකට කියනවා අජ්ජත් බහිද්දා දෙක එකට වැදීම නිසා එයින් හටගන්න දෙක එකට හැප්පෙනකොට ඇතිවෙන ගිනි පුළඟක් වගේ ඇහැට රූපයක් වදිනකොට පේනවා කියන ගිනි පුළඟ නගිනවා කනට ශබ්දයක් වදිනකොට ඇහෙනවා කියන ගිනි පුළඟ වදිනවා හැබැයි ඇහැට ශබ්ද ඇහැට රූපයක් බලබල ඉන්න වෙලාවේදී කනට එන ශබ්දේ පුළඟ නගින්නේ නැහැ හිත එතෙන්ද ගියොත් නැමයි ගිනි පුළඟ නගින්නේ ඒක කියනවා මේ බුරුමි පණ්ඩිස්සංශේ ගිනි පෙට්ටියක පැත්තේ ගිනි කූර ගහනකොට ඒක හරියට ඒ කෝණෙන් ඒ බර දැම්මොත් විතරක් ගිනි කූර පත්තු වෙනවා. එහෙම නැතුව ගිනි කූර පත්තු වෙන්නේ නැහැ. ගිනි කූර පත්තු වෙන්නේ ගහන්න ඕනේ වෙලාවත් ප්‍රමයක් තියෙනවා. ගැහුවොත් විතරයි ගිනි කූරක පත්තු වෙන්නේ. මේ වගේ ඇහැට පේන ඔක්කොම රූප අපිට බලන්න බෑ. මොකද සද්දාහා ඉන්න වෙලාවේ ඇහැට වෙන රූප අවලංගුයි. ඇහැට රූප පේනකොට හිතත් එතෙන්න ගියොත් ගිනි කූර හරියට ගිනි පෙට්ටිය වැදුනා ගිලි පුළඟක් එන්නාසේ පෙනීම කියන කෘත්‍යය සිද්ධ වෙනවා. එතකොට ඇහත් රූපයත් චක්කු විඥානයත් කියන මේ තුන එකට සම්පාත වෙලා. ඒකට කියනවා පස්සප් කියලා ස්පර්ශය කියලා. තින්න සංගති පස්සෝ මේ තුනම තියෙනවා. ඒ එතකොටම ගිනි පුළඟක් ඇති වෙනවා කියන එක බොහොම ඕලාරිකව තේරෙනවා. දැන් මම රූප බලනවායි කියන්නේ. ඒකත් ඒ ඕලාරිකව මේ සද්ධාහනව නෙවෙයි රූප බලනවා. ගඳ බලනවා නෙවෙයි මේ රූප බලනවා. රස බලනවා නෙවෙයි මේ රූප බලනවා. පහස ලබනවා නෙවෙයි මේ රූප බලනවා. හිතනවා නෙවෙයි මේ රූප බලනවා කියන එක මේ විදිහට පිරිසිදුව පේන්නේ සතිමත් කෙනාට විතරයි. එහෙම නැත්නම් කායානුපස්සනාව තියෙන කෙනාට විතරයි. එයාට තියෙනවා මම දැන් මගේ හිත තියෙන්නේ රූපේ. මම දැන් බලන්නේ. මූලධර්ම වශයෙන් එයාට දැනගන්න වෙනවා මම බලන්නේක් වෙනකොට මට අහන්නේක් වෙන්න බෑ. ගඳ බලන්නේක් වෙන්න බෑ. රස බලන්නේක් ඔක්කොම බහාතබල තමයි අපි බලන්නේක් වාටපත් වෙන්නේ. ඒකවත් ඒ විදිහට බැලුවේ නැත්නම් පේන්නේ නෑ. අපිට පේන්නේ එක වෙලාවක බලනවා අහනවා ගන්ධ රස පහස ඔක්කොම එක සැරේ වෙනවා කියලා තමයි පේන්නේ. අන්නේ මුලාව තුල විතරයි මම යට ඉන්න පුළුවන්. අහන වෙලාවේදී පේන්නේ නැහැ. පේන වෙලාවේදී අහන්න බෑ. ගන්ධ රස බෑ කියනකොට පේනවා මේක මේ පූට්ටුවක් හදලා තමයි මම හදන්නේ. හොඳට බැලුවොත් පේනවා එකවරකට මේ ඉන්ද්‍රයන් අයින් එකයි වැඩ කරන්නේ. අන්නේ වැඩ කරන ඉන්ද්‍රිය අරගත්තොත් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ. චින්න සංගති පස්සෝ මේ රූපෙට සද්දය මේ ඇහැට රූපයක් එනකොටම හිතේ හිතෙන් ගියොත් විතරක් මම බලන්නේක් බාටපත් වෙනවා. එතකොට මේ බලනදී මට විඳිනවා මම. ඒක රුචිද අරුචිද දුරද ළඟද මොන පාටද මොන සටහනද කියලා ඔය වේදනාව නැත්නම් ඒ විඳීම කියලා තමයි මේක දිගන්නේ. ඒ විඳිනකොටම මේක අලුතෙන්ම දකව දෙයක්ද පරණ දකව දෙයක්ද හතුරෙද්ද මිතුරෙද්ද කියලා පරණ සංඥාවල් වලින් අපි මේ අඳුනගත්ත රූපය නැත්නම් රූපෙට ආරූඪ කරනවා පරණ සංඥාව. මෙයා මගේ අම්මා, මෙයා තාත්තා, මෙයා දන්නා කෙනෙක්, මෙයා නොදන්නා කෙනෙක්, මෙයා හතුරෙක්, මෙයා මිතුරෙක් කියලා අර ආරූඪ කරන හරිය රූපය මගේ කරගන්න පළවෙනිම පියවර. දකපු ඕනම දෙයක් අපි ඒකට යමක් ආරූඪ නොකර රූපේ අපිට කරදර කරන්නේ නැහැ. රූපෙට අපි යමක් ආරූඪ කරොත් විතරක් ඒ රූපෙට අපිව මත් කරවන්න පුළුවන්, බය කරවන්න පුළුවන්, ආස කරවන්න පුළුවන්, තරහ කරවන්න පුළුවන්. ඒ නිසා යං වේදේති තං සංජානාති. හඳුනා ගැනීමක් කරන්නේ අර පරණ මතකෙන් අපි ඒකට ආරූඪයක් දෙනවා. දකපු දෙයට ආරූඪයක් දෙනවා. යං සංජානාති තං විතක්කේදී ඊට පස්සේ ඒක මනාප දෙයක් නම් අනේ මට මේක වේවා කියලා ඒක දිගේම නැවත නැවතත් හිත ඒකට නංවමින් පෛරුපාසානකම් කරනවා. එපා නම් මේක විනාශ කරන්න හිතනවා. මේක වෙන්න බෑ, එහෙම තියෙන්න බෑ, මං ඉන්න ප්‍රදේශයේ මට හතුරෝ ඉන්න බෑ කියලා ද්වේෂය හටගන්න. එහෙම නැත්නම් එතකොට ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක, කාම විතක්ක පහළ වෙන්න පටන් ගන්නවා. ඒ විතක්ක පහළ වුණාට පස්සේ නැත්නම් මේ ආරූඪ කරපු දේ පිළිබඳව අපි සැලසුම් හදන්න ගියාට පස්සේ හිත මේ බැලිල්ල නැතර කරලා ඒක දිගේ ප්‍රපංචකරනද, කතන්දර ගොතනද, සැලසුම් ගහනද, තොරන් ගහනද, සැලසුම් හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ මිනිසා තවදුරටත් දැන් බලන්නේ නෙවෙයි වැඩ පිළිවෙල ඔක්කොම මනස තුර දිගින් දිගට යනවා. එතකොට මේ ප්‍රපංචයේ මේ මිනිසා වාහිලා ගන්න. ඒ මිනිසා අතපය පාව විසිකරන්න ඉඩ තියෙනවා. ඥාන ඇති වෙච්ච වේගය නිසා. එක්කෝ ආසාවක්, එක්කෝ තරහාවක්. ඉතින් එතකොට මේ මිනිසා සම්පූර්ණ මේ බීපු මිනිසෙක් වගේ මදේට ප්‍රමාදයට ලක් වෙලා මොනවා කරනවද මොනවා කියනවද දන්නේ නැහැ. මොකද අර හිතරගත්ත අදහසක් දිගේ තොරණක් ගහගෙන යන වෙලාවක් තියෙනවා. මේකට පුංචි කතාවක් අපේ පොතේ උගන්වනවා. කම්මැලි බුබ්බඩේ දවල්ට කාලා මු ගෙට බුදිය ගන්න යනවා. දවල් කාලා යනකොට පේනවා ඒ ගේ අයිනේ තියෙන මුරුංග ගහේ මල් ටිකක් පිපිලා තියෙනවා. ඉතින් මු කල්පනා කර කර ඉන්නවා අර මාන්තියෙන්න ඕනේ නැහැ මල් ටික පිපිලා එනකොට බුදුමාහාරි ද මුරුංග හැදෙනවනේ. මං ඕව 10 මිටි බැඳලා පොළට ගෙනියලා මේකෙන් හම්බෙන සල්ලි වලින් මං පුංචි එළුව ටික ගන්න. එළුව කියන එක බොහොම ඉක්මනට පැටව ගන්න જાතියෙන්. ඒ නිසා මම මේක මාසයක් දෙකක් තුනක් යනකොට ඔය එලිච්චක් ගෙනහොත් එලිච්චක් ගත්තොත් පැටව හම්බෙන්න පටන් ගන්නවා. අවුරුද්දට දෙතුන් සැරයක් වදනවා. ඒක ටික කාලයක් යනකොට මම හොඳ එළුපට්ටියක් අයිති කෙනෙක් වෙයි. මම ඊට පස්සේ මේ එළුපට්ටි විකුණලා හොඳ කේප් හරක් ටිකක් ගන්නවා. ඒ හරක් ගත්තට පස්සේ මම දැන් හොඳ කිරිකාරයෙක් වෙයි. ඊට පස්සේ හම්බෙන සල්ලි වලින් මම හොඳ කරත්තයක් කරගන්නවා. කරත්තයක් කරගෙන ඉවරලා මම ප්‍රදේශයේ හොඳ දක්ෂ කෙනෙක් වෙලා ඉතින් මම ප්‍රසිද්ධ කරනවා. මට හොඳ කුලකාන්තාවක් ඕනයි කියලා. ඉතින් ඒක උදේ මිනිස්සු අනිවාර්යෙන් මට කැමති වෙනවා. මට හරප්පට්ටියක් තියෙනවා, රතයක් තියෙනවා, මම ලොක්කේ නැත්තම් මම පොරක්. ඉතින් ඊට පස්සේ මේ කාන්තාව අරගෙන මම එදාට මගුල් ගෙදරක් ගන්නවා. බොහොම ජයට වීදම් කරන්න ඇවිල්ලා මේ එදාට මම ලොකු රතයක් අරගෙන තමයි ඉන්නේ කියනකොට මිනිහට කල්පනා වෙනවා දැන් මේ රතේ ගේ ළඟට ගන්න බෑ මුරුංග ගහ තියෙන හින්දා කියලා. අර බාගට නිදිමත් විරති ගිහිල්ලෙවල රතේ ගෙට ගන්න මුරුංග ගහ කපනවා. ඉතින් ඒක කියලා තියෙන්නේ මුරුංග ගහට බුදියාගත්ත බුබ්බඩේ වගේ තමයි අපේ ප්‍රපංච. පටන් අරගන්නේ මුරුංග මල් දැකලා. කතන්දරේ දුරදිග ගියාට පස්සේ අපිට මතක් වෙන්නේ අර විශාල රතයක් මේ වගේ පුංචි ගේකට ගන්න අමාරුව තියෙන්නේ මේ මුරුංග ගහ තමයි කපන්නේ. ඉතින් අද ඉන්න මේ කල්බදු ක්‍රමයට බඩු අරගෙන පාවිච්චි කරන බයියෝ පෙරේතයෝ කොච්චරද කියනවනම් අද ලංකාවේ උපදින්න ළමයිගු රුපියල් 75000ක් නෑ පිටරටකට. අපි પરම්පරාව කාලා තියෙන කෑමන. අපි දන්නෙත් නෑ. හැම තැනම බලන්න විදේශ ආයෝජන ණයගත්තේවට ඩොලර් එක දැන් ගන්න කාලේ ඩොලර් එක 70,000 තිබුණා දැන් 150ට නැගලා. දඩ ගෙවන්න බජට් එකෙන් මෙච්චර ගාණක් වීදම් කරන්න ඕන. මොකද ලේසියට වාසියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අරකින් මේකෙන් ණයට ගන්නවා. ණයට අරගෙන ඉවර බාල නටනවා. බාල නටුවට පස්සේ අන්තිමට හරි ඉපදෙන්න ඉන්න දරුවෝ ණය ගෙවන්න ඕනේ. දැන් අපිට කාලා නම් කමක් නැහැ. ණයට ගන්න සල්ලි ණයා වගේ කියලා කියන්නේ. අද හැම කෙනාම ණයෙන් ජීවත් වෙන්නේ. කික්කත් නැහැ එහෙම මේ හම්බ කරගෙන ඒ වැඩෙන් කරන කට්ටිය. ඉතින් මේකෙන් අපිට පේනවා අපි කොච්චර මුරුංග ගහකටද බුදියන් ඉන්නේ කියලා. අපි කතා කරනවා මා ලොකු දේවල් ගැන. මුත් වදන්ඩ ඉන්න දරුවත් මෙච්චර ණයයි. සිංහලයා මෙච්චරම පාචල් වෙච්ච. මෙච්චරම තුප්පහි වෙච්ච. කාලයක් නෑ මේ සුද්ධ දීපු ලනුව කාලා සීමාන්තිකව මේ බඩු තොගයක් පුරවගෙන මේ කරන වැඩේ දිහා බලනකොට අර මුරුංග ගහයට බුදියගත් එකයි වැඩ තමයි තියෙන්නේ. ඉතින් හිතනවද හැදෙන ළමේ කෝකෙන් ගලවන්න පුළුවන් වෙයි කියලා? හිතනවද සත්‍යමත් නොවෙන කෙනෙකුට මේ ගැන හවු හරණක් තේරෙයි කියලා? සත්‍යමත් වෙන්න හදන අපෙත් හිත මෙච්චරම කාමයට ඇදලා යනවනම් මේක නාහපු කෙනෙක් උත්සාහ නොකළ කෙනෙක් කොහෙන් ගලවෙන්නේද? ඉතින් ඒක නිසා යමකට හිත ගිය ගමන් ඒකේ වින්දනය එනකොටම අපි ඒකට නමක් ආරූඪ කරනවා. නැත්නම් අපි ආරූඪයක් දෙනවා මේ දේ හොඳයි නරකයි කියලා. බුද්ධ ඥානසේ පාවිච්චි කරන්නේ මනාප අමනාප කියන දේ. රූපයක් දකින්න කවදාවත් මතකෙට යන්නේ ඒක මනාපමනාප දෙකට වැටෙන්නේ නැත්තම්. ආපු සද්ද එකක්වත් මතකෙට යන්නේ මනාප හෝ අමනාපනම්. මේ මනාපමනාප දෙක මැද තියෙන එකක් බොහොම උදාසීන ගතිය. ඒව අපේ මතකෙට යන්නේ නැහැ. මතකෙට යන්නම අන්ත දෙකේ තියෙන උග්‍ර මනාප දේවල් සහ උග්‍ර අමනාප දේවල්. ඉතින් මේක අතෘප්තිකර තත්ත්වයක්. මේක අතිත්වෝ ඌන තත්ත්වයක්. ඒක තමයි ලැබිලා නැහැ. මේක තමයි මරණ මොහොතේදී එළියට එන්නේ. අර දැකපු අර අහපු උග්‍ර මනාප අමනාප තමයි හිතේ තැම්පත් වෙලා තියෙන්නේ. දැන් මරණ වෙලාදී කර්ම කම්ම නිමිති ගති නිමිති කියලා එළියට එන්නේ. ඉතින් ඒක අහුවෙච්ච දේ මොනමල දාන්නේ හරි කමක් නැහැ. එල්ලෙනවා ඒ වෙලාව. වෙන මොන කරන්නේ? සත්‍යමත් වෙලා හිටියනම් දන්නව අඩුවන මේ මැරෙන්න යන්නේ කියලාවත්. සත්‍යමත් වෙන්නේ නැත්තම් ඒකවත් දන්නේ අහුවෙච්ච දේ එල්ලෙනවා. ඒක නිසා සතියෙන් ඉන්නකොට අපිට තේරෙනවා මේ මධ්‍යස්ථ අරමුණක් තියෙද්දිත් සක්මන් කරද්දිත් හිත පිට යනවා. මධ්‍යස්ථ අරමුණක් තියෙද්දිත් පරියන්කේ ඉනවල හිත පිට කමන්නේ. ඔය පිට යන එක ගැන කරදර කරන්න එපා. අහිංසකව නිහතමානීව බලන්න ආපවගෙන අරමුණේ තියන්න පුළුවන්ද කියලා. අරමුණේ තියෙන එක අපට මනාප නැත්තේ ඒක මධ්‍යස්ථ අරමුණක් නිසා. ඒක මනාපමනාප නොදෙන එකක් නිසා. දැන් අර මනාපමනාප දෙන ලෙඩේ නැති කරන්න බුදුහාමුදුරුව අපිට පුරුදු කරන්න කියනවා කායනුපස්සනාව. මනාපමනාප නැති මධ්‍යස්ථ අරමුණක හිත තියන්න. ඉතින් මේක සාර්ථක වෙනවනේ. සාර්ථක වෙනකොට ඕම් යෝගාවචර නිදිමත ඇවිල්ලා. සහවෙතර කම්මැලි වෙලා එපා වෙලා මොදර මෙතෙක්කල් සංසාරේ පුරාවට මනාපමනාප දෙකේ හැදිරිච්ච හිත ගලව ගලව නැවත අර මධ්‍යස්ථ අරමුණට තියෙනකොට නැවත නැවත වෙන දෙයකට තියෙනකොට ඒක නීරස වෙනවා. මේක දැනගන්නයි බුදුසසුන් වහන්සේ මේ සාරිපුත්‍ර සාන්චි මේ මතක් කරන්නේ. මිච්ඡා සංකල්ප වලින් මේ නොලැබිච්ච සැප මනෝලෝකයකට ගිහිලා විඳිනවට වඩා ඔබ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දන්න දැනුම කෙලෙස් අඩුයි, නික්ලේශී, නිර්මලයි, ക്ഷേම භූමිය. නැවත නැවතත් ගෙනල්ලා ඒ කෙලෙස් අඩු තැන තියන්න පටන් අරගත්තොත් කොච්චර කාලයක් ඇයිද අපිට තේරුම් ගන්න මේ රසමස උළු කියාගෙන මේ මනාපමන ආම දෙකට ගියොත් ඒක මේ බොන මිනිහත් එක්ක කිසි දෝෂ වෙනසක් නැහැ. සූදු කිරින මිනිහත් එක්ක කිසි දෝෂයක් නැහැ, වෙනසක් නැහැ. ස්ත්‍රී දූෂණය කරන මනසත් එක්ක වෙනසක් නැහැ. කුඩු ගහන එක්කනාගේ හිතත් එක්ක වෙනසක් නැහැ. අපේ හිතත් තියෙන්නේ මදේ පමාදේ. ඒ විනුවට අප්‍රමාද කරලා මදහත් අරමුණට තියන්න පුංචි පුංචි සද්ධාවත් තිබිලා බෑ. පුංචි වීර්යයක් තිබිලා බෑ. පුංචි සතියක් තිබිලා බෑ. ඊට පස්සේ මධ්‍යස්ථ අරමුණේ තියදී නිදිමත ඉඳ දෙන්නේ නැතුව, කම්මැලි වෙන්නේ නැතුව, සලුවක සාදාල නැගිටින්නේ නැතුව, ගුරුරැ මාරු කරන්නේ නැතුව එහිම සමාධියක් ගන්න තරම් ඒ මධ්‍යස්ථ අරමුණේ හිත තියදී තන ප්‍රමෝදයක් ඇති වෙනවයි කියන එක බුදුඥානanse විතරයි අපි ගැන හිතන්නේ. අපිටවත් හිතා ගන්න බෑ අපිට පුළුවන් වේද කියලා එහෙම කරා. ඒ තරම්ම අර අන්ත දෙකට අපේ තියෙන කෑදරකම්. ඒ කියන්නේ අවිද්‍යාව. ඒ කියන්නේ තෘෂ්ණාව. ඉතින් මේක පුංචි පුංචි කඩවුවොත් ඒ වගේ හිත නන්නත්තර වෙන හැම වෙලාවෙම අර තොටිල්ලෙන් පිටපයින් බබා ආදරෙන් එනලා ආය තොටිල්ලේ තියෙනවා වගේ පොඩි එකා කැමති නෑ. ඌ නුව අම්ම වැහැරල කොට ඌ පයින්න තොටිල්ලෙන් එළියට. නැත්තම් පිස්සු ඇති වඳුරෙක් වගේ. ඒ බව දැනගෙන අර නික්ලේශී අරමුණේ තිබ්බනම් එයාට තේරෙන පටන් ගන්න මේකේ ඇබ්බැහියක් ගත්තොත් හිත පිට යන වෙලාවේ පශ්චාත්තාප වෙන්නේ. පිටිකීතල ඇබ්බැහි ආපව ආපව මධ්‍යස්ථ අරමුණේ තියන්න ගත්තොත් සුසුජානංශ අපිට සාහිතිකයක් දෙනවා. ඒක උඹම කරලා උඹ තීන්දුව කරන්න ඕනේ මිසක් දන් දීමේ කුසලයෙන් මේ අත්දැකීම ලබන්න බෑ. සිල් රකීමේ කුසලයෙන් මේක ලබන්න බෑ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගාවට ගියයි කියලා ආශිර්වාද කරලා මේක ගන්න බෑ. මේක මේකම කරලා මේ අත්තරද්දම කරලා මේ ප්‍රයත්නෙම කරලා තීරණ අරගන්න ඕනේ. අපිට ඒ වගේම ඒ පුරේ පඬිස්සංශ කියනවා අපිට ඉතාම ප්‍රියමනාප කෙනෙකුට කිව්වොත් අනේ මං වෙනුවෙන් මේක කරලා දීපංගෝ කියලා කද්දාකත් කරන්න බෑ. ඒ වගේම මට වුණොත් අතේ අම්මට මේක කියලා දෙන්න ඕන කරලා දෙන්න ඕන කියලා අම්මම ඒක කරන්න ඕන. මට දෙයි කරන්න බෑ. පුදේසංශ කොච්චර ඕනකමක් තියෙන්නේ නැද්ද පුංචි රාහුල හාමුදුරන් මේක දෙන්න දෙන්න බෑ. සාලවන්ට අවුරුදු 7 පැවිදිලා අවුරුදු 21 වෙනකන් අවුරුදු 15 පුරුදු කළා. බුදුරජාණන්සේ ශිල්ප දක්වලා ගෙන්න ගත්ත මේ යසෝදරාවට දෙන්න කොච්චර මහන්සි වෙන්නද? දෙන්න බෑ. එයා ඒක පුරුදු කරන්න ඕනේ. සුද්ධෝදන රජුරණ දෙන්න. මහා මායා බිසවට දෙන්න. ඕනකම තියෙනවා. දෙන්න බෑ. ඉතින් මේ নানা ප්‍රකාර වැඩ තියෙන අපිට කරකර ඉන්න බෑ මේ කරකර ඉන්න බෑ කියලා අපි මේ ඔළුවේ දාගන්න මේ කල්බදු ක්‍රමයට ජීවත් වෙන ක්‍රමය අනුන්ගෙන් ණයට කන ක්‍රමය කොයි තරම් හීන දීනද කියලා හිතන්නේ මේ කර යුතු වැද්දගත්ම කාරණාව මේක. ඒක පැත්තක තියලා අපි අනුන්ගේ සීනි කිර කර ඉන්නවා. ගන්තබා බිස්නස් කර කර ඉන්නවා. Tamange business එක කිරෙන්නේ නැහැ. ඉතින් ඒක දිහා බැලුවොත් එහෙම නැතුව මේ බුදුන්සේ මෙච්චර ලස්සනට එතන සාරිපුත්‍ර සංඝසේ මෙච්චර ලස්සන මේක පෙන්ලා තියෙද්දි ඒක නොදැක ඒක බුද්ධ ආගමේ අඩු ගන්න දහම් පාසලකවත් නොඉගෙන ඉගෙන නොගෙන ඒක කවදාකවත් බණකටවත් නාහා මැරෙන බෞද්ධෝදියා බලනකොට හිතෙනවා මේ වගේ අමන જાතියක් ලෝකේ ඇත්තෙම නැහැ කියලා. මොකද අනික් මිනිස්සු දකින්නේ බුදුහාමුදුරගේ මේ ගුණේ විතරයි. මෙච්චර කෙලෙස් කපන ක්‍රමයක් බුදුහාම දීලා තිනවා සර්බලදරි දෙයියොත් නැහැ, බ්‍රහ්මියොත් නැහැ, භගාවත් නැහැ. මන්ත්‍රීතුමත් නැහැ කල්පතු ක්‍රමිකුත් නැහැ Tamanṭama ස්වච්ඡාවෙන් ස්වාධීනව යන්න පුළුවන් ක්‍රමයක් තියේදී බෞද්ධ මුළු ලෝකේ රට පුරාම ඇවිදලා අහන්න කවුරක්වත් මේ සතිය පිළිබඳ බණක්වත් අහලා තියෙනවද කියලා කවුරක්වත් නැහැ. සතිපාසලට ගියාම අපිට පුදුම අත්දැකීම් ලැබෙනවා. මොකද මේ දෙපාර්තමේන්තුවේ ඔක්කොම අපිට හම්බ වෙනවා. පුංචි ළමයත් හම්බ වෙනවා. ඉතින් අපි පටන් ගන්න ඉස්සලා කියනවා මෙහෙම අපි මේ අලුත් කියන්න බෑනේ. මේ සතිය උගන්නන්නේ කවුරු හරි දින්නවද මේ සතිය අහලා තියෙන කට්ටිය. ඉතින් එක්කෙනෙක් දෙන්නේ කොට උස්සනවා. ඊගෙන හරි හරි ගුගල්ම කට්ටිය ඉන්නවනම් අනේ කියන්නු කියලා. සඳුද අඟහරුවාද බදාදා බ්‍රාහ්මණද සිකුරාද සෙන්සුරාද ඇයිද ඕ තමයි සතිය. ඉතින් බොරු නෙවෙයිනේ. අනික් මිනිස්සුයෙකුට ඒ ස්වභාවයෙන් අනිකුට හිනා වෙන්නවත් බෑ. හිනා වෙන්නවත් බෑ. මොකද්ද මේ සතිය කියන ප්‍රශ්නේ මොකද්ද කියලා අහලවත් නැහැ කවුරක්වත්. මෙචි ඔ විනිපෙක් ගියාට පස්සේ ඒ ප්‍රොෆෙසර් කතා කරගෙන ඔබ වන්දි කියන කතාව එක්කත්ෙන් ඇත්ත. ඒ වුණාට සංස සතිය නොදන්නවමත් නෙවෙයි දන්නවා. හැබැයි දන්නේ අර දවස් 7කින් යුත් සතිය කියලා. ඉතින් සතිපාසලේ පොඩි ගෑනු ළමයි කියනවා සතිය සතිය දින 7කින් යුත් සතිය ඒක නෙවෙයි දැන් අපි දන්නා සතිය එක චිත්තක්ෂණයයි දවස් 7ක් නෙවෙයි. ඉතින් මේක චිත්තක්ෂණේ වගේම මේක මාතුලමයි තියෙන්නේ. මේක මේ මොහොතෙමයි තියෙන්නේ. ඒකේ තරම් පුදුම විද්‍යුත් ශක්තියක් තියෙනවා. හරියට අකුණු විදුලියක් වගේ. ඉතින් මේක මේ අවුරුදු 2600 තුල කොහොමද මැකිලා ගියේ කියලා හිතන්න බෑ. කොහොමද අපේ මේ ශාසනය මැකුනේ? ඒක මැකිලත් නෑ. අනුරාධපුර පුරෝණර යුගයේදී එනකොට මේක විතරයි බුද්ධ ආගම වෙලා තිබිලා තියෙන්නේ. ඒක නිසා කියනවා ඒ යුගයේදී කිසිම සංඝයා වහන්සේ නමකට අත දික් කළ කියන්න බැරිලු මේ සංඝයා වහන්සේට මාර්ගඵලයක් නෑ කියලා. ඉන්න හරියක් ඔක්කොම මාර්ගඵල ලාභින් ඉඳලා තියෙන්නේ. මෙතෙන් පල්ලයට බහපම අර අම්බලමක් තියෙන්නේ. ඔව් හැදුවේ සංඝයාට පින්ඩපාතේ වඩනකම් ගන්දොරේ නතර වෙන්නේ. උදේ කැඳ ටිකක් බීලා උතන භාවනා කරලා දවල්ට ගින්න පින්ඩපාතේ වඩනවා. ඉතින් මේ හදව පාත්‍රශාලාව කියලා ඔකට අපි කියන්නේ සාමාන්‍ය ගමේ අපේ පාත්‍රශාලාව උඩ තියෙන්නේ. එතන සංඝයා උදේ හිල්ලානේට කැඳ ටිකක් වළඳලා උතන ඉන්නවා. ඔන්න ඔය කාලය තුල ඉඳගෙන ඉන්නකොට භාවනා කරලා රහත් වීමකින් ආසිත ගැන්විච්ච නැති කිසිම පාත්‍රශාලාවක් ලංකාවේම තිබිලා නැහැ. හැම පාත්‍රශාලාවක්ම අම්බලමකම කවුරු හරි එක නමක් භාවනා කරලා නිවන් ලැබලා තියෙනවා. වීපැදුරක් වේලා ගන්න බැරි තරම් ආසේ වාසන් වංශලා වඩලා තියෙන රට අද මොකද වෙලා තියෙන්නේ කියලා බුරුමේ හැම ඔක්කොටම ওই පොත උගන්වනවා. බුරුමේ ওই අපේ මහා මේ මහවංශය උගන්වනවා. අපේ දිහා බලන්නේ එච්චර වටින දෙයක් බිම දාලා මේ සුද්ධගේ පාහර ක්‍රමයක් පිටිපස්සේ අරගෙන අද අපේ කැලෙන්ඩරෙත් ගිරියෙන් කැලෙන්ඩර එක ඔක්කොම සුද්ධගේ ක්‍රමයේ බුරුමේ තාම තියෙන පරණ මේ බෞද්ධ කැලෙන්ඩරේ වර්ෂ ක්‍රමය ශක රාජ වර්ෂ ක්‍රමයක් තියෙන මේ ක්‍රිස්තු වර්ෂ නෙවෙයි. ඒකල කියනවා බල ඉස්රායෙන් ඉන්නවයි කියලා ඉංග්‍රීසි දන්නවයි කියලා කොහෙද තොපි ගිහිල්ලා තියෙන්නේ. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරංනාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. අපිට මේ පෙන්ලා දීපු මේ සුද්ධගේ මේ පාහර ගතිය නිසා අපිට කිසි විලි ලැජ්ජාවක් නැතුව මේ නගර හදාගෙන රැට නගර සෝබිනිය දාගෙන පිස්සු කෙලිනවා. මොකද මේ පොඩි කාලයයි වෙලා තියෙන්නේ. ওই 2500න් අවුරුදු 1500ක් විතර අපිට ප්‍රෞඩත්වයේ තිබිලා තියෙනවා. අද પરම්පරා ගානේ මේක නෑ. ඉතින් සහිතන්න එපා ඉස්සරහ પરම්පරාවට ඕක ඉබේ පහළ වෙයි කියලා. හැබැයි ඉතින් සතුට කාරණාවක් තියෙනවා. මේක කොච්චර වරද්දගත්තත් කොච්චර ඇබ්බැහි වලට ගියත් මේ සතිය හඳුන්වා දීපු ගමන්ම ජීවිතේ වෙනස් වෙනවා. ඒ නිසා සතියේ කදාක පමා වෙන්න දෙයක් නැහැ. කොච්චර පමා වුණත් කුඩු ගහපේ කාටත් මේක අල්ලන්න. හෙට මැරෙන්න ඉන්න පිළිකා රෝඩි කාටත් මේක දෙන්න පුළුවන්. එනිසා ඒකේ තියෙනවා මහ පුදුම ඉලෙක්ට්‍රික් ගතියක්. ඒ නිසා කොයි වෙලාවක හරි හිත පිට යන රණකාට වෙන්න එපා. හිත පිට යන හැම වෙලාවෙම තමන්ගේ මූල කර්මස්ථාන ගෙනත් තියෙන එක තමයි මගේ එකම යුතුයකම. ගෙනාවට පස්සේ කොහොමද ඒක වැටුනේ කියලා ඒ හිත පිට ගියේ කොහොමද මොකටද පිට ගිය තැනදී ආපහු ගේනකොට කොහොමද ඒ වැඩ පිළිවෙල කියලා කියන්න පුළුවන් නම් මුළු භාවනා ජීවිතයේ 50% ඉවරයි. මේ තාමත් අමාරු භ්‍රමචර්යයේ 50% ඉවරයි. ඒක පිළිබඳව ඒ බුරේ පණ්ඩිස්සංශ මතක් කරනවා ඒ සංඛදම සූත්‍රයේ කියලා දෙන කාරණාවක හිත පිටේ යෑමෙන් යම් අකුසලයක් වෙන්න තියෙනවා කියලා අපි හිතමු. අපේ හිත ගියේ කාමයට කියලා නැත්නම් කාම ඡන්දර කියලා. එහෙම නැත්නම් කාම විතක්කයකට කියලා, ව්‍යාපාද විතක්කයකට කියලා, විහිංසා විතක්කයකට කියලා. ඒ බව දැනගෙන අර මධ්‍යස්තරමුණට හිත ගන්න පුළුවන් වෙලා යට වාටා කරන්න පුළුවන් නම් හිත ඔච්චරලා තිබුණේ කාම විතක්කයක. මම නැවත හුස්මට ගත්තා. මම නැවත වම දකුණට ගත්තා. කිසියම් කරදරයක් නැතුව මට නැවත හුස්ම දිහා බලන්න යන්න පුළුවන් වුණා. කරදරයක් නැතුව මට වම දකුණ කරන්න පුළුවන් වුණා කියලා වාර්තා කෙරුවොත් අර මිච්ඡා විතක්කේ නිසා හටගන්න ඉඩ තිබුණ කෙලෙස් සියල්ලම අහෝසි වෙලා යනවා. ඒක නිසා ditta ධම්ම වේදිනියේ වශයෙන්ම ඒ කෙලෙස් එතන මකලා දාන ක්‍රමයක් මේකේ තියෙනවා. මැකුවේ නැත්තම් මේක උපපජ්ජ වේදිනිය අපරාපරිය වේදිනිය කියලා ඊගාවාත්මට යනවා. ගිය ගමන් ඒක වැල්පොලියට යනවා. ඒ නිසා වැරද්ද ප්‍රමාණය දැනගෙන එතනම සකස් කරන්න පුළුවන්. හැබැයි තේකේ පොඩි රහසක් තියෙනවා. පොඩි දතයුත්තක් තියෙනවා. එහෙම ආපහු හිත ගත්තත් ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒක කමඨාන් වාර්තාවට ලියන්න බැහැ. ඒක උනාට කාට හරි කියනකම් ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒක හරියට කියනවා නම් මේ උසාවියේ නඩුව යද්දී අදාළ සාක්ෂි අදාළ වෙලාවෙදීම කියුනේ නැත්තම් නඩුව පරාදයි. සාධාරණ වැඩක් නෑ නඩුවේ උසාවියේදී කියවෙනවා. ඒ නිසා මේ Tamanට මෙච්චර නන්නත්තර වෙන හිත කොච්චර නැස්ති ආදුනත් මට නැවත අරමුණට ගන්න පුළුවන්. ගත්තට පස්සේ අරමුණ කලබලයක් නැතුව අරමුණේ මට පිටවන්න පුළුවන් කියන කාරණාව ප්‍රසිද්ධව ව්‍යක්තව ප්‍රතිබලව මේ මුළු කමඨහන් වාර්තාවේම සාරපින්ඩේ මේකයි කියලා ඒක ප්‍රකාශ කරනකොටම යාට තේරෙනවා සියලු වැරදි පව් ගෙවන්න පුළුවන්. දීගනිසා මං කියනවා උපන්දාසිත කරපු වුණත වරක් වැද්දොත් කැලණියේ කියලා අපි පුංචි කාලේ කියලා. මම කියනවා ඒකට උපන්දාසිත කරපු වුණත සතිය පිහිටුව මේ ක්ෂණේ. හැබැයි ඒක කියන්න ඕන. සතිය පිහිටියට බෑ ඒ බව කියන්න ඕන. ඒකයි මේ සාකච්ඡාව හරි වැදගත්. මේ බණහනවා විතරක් බෑ. මේක කරලා මේක වාර්තා කරනකොටම සියලු පව් ගෙවෙන්න පටන් ගන්නවා. සියලු පව් අවෝසි වෙන්න පටන් ගන්නවා. අදහා ගන්න බැරි තරම් අදහා ගන්න බැරි තරම් අන්තිමට මේ මිච්ඡා සංකල්ප එනකොටම ඇවිල්ලා අපි ඉන්නත්තර කරලා ප්‍රපංච කරලා කරන විනුවද එනකොටම දෙනවා කරගල ගගා එනවා මම නොදනින්දෝ කරගල ගගා එනවා මම නොදනින්දෝ කියලා මේ විතක්ක එනකොටම තේරෙනවා. රජ කෙනෙක් කීතියලු මේ කවි ඉගෙන ගන්න. ඉස්සරදී රජුරු හරි දක්ෂයි. ඉතින් රජුරණ කියපු කවි වල අන්තිම පදේ විතරලු මතකයි. කරගල ගගා එනවා මම නොදනින්දු කියන මේ පිහිය ගන්න කරගල කියලා කියන්නේ පිහිය ගන්න ගල කරකැත්ත කියලා කියන්නේ දැලි පිහියද ඉතින් දැලි පිහිය ගගා එනවා මම නොදනින්දු ඒකළු අන්තිම කාතක් අන්තිම පදේ ඉතින් රජුර ඕකම කී කියා සක්මන් කර කර ඉන්නකොට රජුරවන්ගේ කර්ණ වැමියාට රජුරවන්ගේ පුතා අල්ලසද්දිල කිවලු අද රජුරවන්ගේ ඉසබාන් ළඟ බෙල්ලෙම කපපම් කියලා දැන් අර මිනිසයා ගල ගගා එනකොට ඒ කර්ණ වැමියා එනකොට රජුර අර කවිය කී කියා විදිනවා කරගල ගගා එනවා මම නොදනින්දෝ කරගල ගගා එනවා මම නොදනින්දෝ කරගල ගගා එනවා මම නොදනින්දෝ කරගල ගගා එනවා එතකොට කර්ණවැය මේ දැනගත්තු රජුරෝ මොකින් හරි දැනගෙන තියෙනවා අද මගේ බෙල්ල කවන්න එනවා කියලා දැනන බැඳ වැටල කරන අනේ මට පණ දෙන්න මගේ ආහඳුරෝනේ මේ මම මේ වැරද්ද කරන්න ගියේ ඔබ තුමාගෙන් පුතානි දැගල මොනවද වල මං අද කරගල ගගා ආවේ බෙල්ල කපන්න අර රජුරෝ කරගල ගගා එනවාම නොදනින්දෝ කියනකොටම අර මිනිමරුව බය වෙනවා. ඒ වගේ කාම විතක්ක එනකොටම අපි කිව්වොත් උඹ මෙතෙක් කලුත් ඇවිල්ලා මම බිම දාගත්තා මේ සැරේ නෑ. උඹ එනකොට උඹ කියන තරහ වෙන්නෙත් නෑ මම. පශ්චාත්තාප වෙන්නෙත් නෑ. මං ඒ විනෝඩ මගේ මූල කර්මත්තාන්ට යනවා. ඒ වෙනුවට මේ මිච්ඡා විතක්කේ පිළිබඳ ද්වේෂයක් ඇති කරගත්තොත් අභිරමණය කරන්න ගියොත් අභිවදනය කරන්න ගියොත් මාරයයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒන මිච්ඡා විතක්කේ අබිරමණය කරන්න ගියොත් අභිවදනය කරන්න ගියොත් ඒක මාරය. ඒ වෙනුවට එයත් එක ගැටෙන්න යන්නේ. ඒ වෙනුවට මූල කර්මස්ථානයේ හිත තිබ්බොත් අර පව් ඔක්කොම අහෝසි වෙනවා. ඒ සතිය ශක්තිය ඒ තියෙන දේ තේරුණාට පස්සේ ඒක තේරුම් ගන්න කෙනා පොඩි එකා වුණත් ලොකු එකා වුණත් ඒ වයසේ බලපෑමක් ඒකට නැහැ. ඥාන පරිවර්තන බලපෑමක් නැහැ. ත්‍රිපිටකයේම දන්නවද නැද්ද කියලා බලපෑමක් නැහැ. මුතු සදාචාර සම්බන්ධ කෙනෙක් නැත්තම් වලත් වේද කියලා ප්‍රශ්නයක් නැහැ. අඟුලිමාලට කතා කරලා බුදුජානස කිව්වේ අඟුලිමාල මම නතරුණා බර පුරන්න නතරය. වින මොනක්වත් කිව්වේ නැහැ නේ නං එන්න අඟුලිමාල දැන් ඉතින් පන්සිල් ගන්නට নমස්කාරය කියන්න මම පන්සිල් දෙන්නම් හොඳ පාසක මහත්තයා කියලා කෙරුවා නම් එහෙම ඌ කඩුව පාවිච්චි කරනවා. හරි මාසිර ඕ මන්න නතරු පුළන්න නතරය. අඟුලිමාල කියන්නේ උද තීක්ෂණ බුද්ධිමත් කෙනෙක්. යාක මේ මටත් වැඩි වේගෙන් යද්දි සරුවච්චන් වහන්සේ කියනවා නතර වෙලයි කියලා. මට මේ හති අඹාගෙන කියලාවත් අල්ලන්න බැරුස කියනවා උඹ නතර වෙයන් කියලා. අවුද බිම තියලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට කියලා දෙන්න මේ ප්‍රපංච කරන එක නතර කරන්න හැටි. මට කියලා දෙන්න මේ මිච්ඡා විතක්ක නතර කරන්න හැටි. ඉවරයි. ඒ මනසකේ තිබුණ අර බිසුණු ගතිය ඉවරයි. ඒසාව ඕන කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් අර වැල් පොලියට යන්න තියෙන ගිනුම මෙතනදීම ගෙවලා ditth ධම්ම වේදී වශයෙන්ම ගෙවලා අපිට බුද්ධ ශාසනයක් ලැබුණා අපිට සතිය ලැබුණා අපි මේ උත්ෙක්කල් කරගෙන ගියාට බැහැියට එක එක දේවල් අරූඪ කර කර ඉන්නේ මොන්න තරම් Java කැවිගෙන ආවත් එතනින් නැතක එතන ගලක් තියලා දැක්කා නම් ditth ditth මත්තන් කියන්නේ නැතක ඇහුණා නම් සුතේ සුත මත්තන් කියන්නේ නැතක මේ නැත්නම් මුතේ මුත මත්තන් ගන්ධ රස පයනත විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン හිත උහියේ බුලත් විතර ගන්න වගේ කතා කර ඉන්න හදනවනේ ඒක එතනින් නතර කරන්න ඒ විනෝඩ හැබැයි මූල කර්මත්තාන්න ගෙනත් යන්න ඕන ඉරියවට ගෙනත් යන්න ඕන එහෙම විකල්පයක් නැතුව මෙයා නතර කරන්න කියන්නේ මොන කරන්නේ එයා ඒක නතර කළා තව ප්‍රපංචයක් පටන් ගන්න. ඒ කුඩු ගහන අයගේ සම්මන්ත්‍රණයට ගියාට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඇත්තටම සෑහෙන සීයක් ලංකාවේ කරලා තියෙනවා අවුරුදු 20 ඇතුළත කුඩු ගහලේ සෑහෙන අඩු කරා යුද්ධෙන් පස්සේ සම්පූර්ණ වැඩි වුණා කියන එදී කටි හුඳුවටම විග්‍රහ කරනකොට මේ භාවනා කරන්න අප දොස්තර මහත්තයෙක් එදා විශේෂයෙන් ඇවිල්ලා හිටියා. ඇවිල්ලා කිව්වා ඕගොල්ලෝ කුඩු නතර කරාට මේ මිනිස්යාගේ අසහනෙට මොකද වෙන්නේ? ඌ අසහනෙට කුඩු ගහන්නේ. කුඩු නැතුනට පස්සේ ඌ ඊට වැඩි දරුණු වැඩක් කරනවා. කුඩු නතර කළා මොනවද දෙන්නේ මිනිහට? විකල්පයකට. මේ ධම්මජීවහඳුර දෙයක් දෙන්න හදන්නේ. කුඩු ගහනවා වෙනුවට මූල කර්මත්තාන්න හිත ගන්න. සතිය තියන්න. එහෙම නැතුව මේ ගහන කොටත් අයින් කරුවොත් ඌට මොකද වෙන්නේ? විතරද දරුණු දෙයකට යනවා. ඒ නිසා ඌ අයින් කරන්න යන්න එපා. අයින් කරලා හිත තියන්න ඕනේ දැන විකල්පයක්. එහෙම නැතුවනේ මේ විශෝධනය කරන්න හදන. හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. කුඩු නොගැහැව්වත් හිත පවත්තන්න ඕන තැන දන්නේ නැත්නම් අසරණයි අනාතයි. ඒක අහගන්න. ඒක සාකච්ඡා කරන්න. ඊට පස්සේ කොයි වෙලාවක හරි අරක මේක අනම් මනම් වැල්වටනන් යද්දි හිත පවත්තන්න පුළුවන් වුණා නම් අපිට පුළුවන් වුණා නම් ඉරියව්වේ ඒක ආඩම්බරෙන් කියන්නේ ඕන කෙනෙකුට කියන්නේ කොයි තරම් රස්තියදුනත් හිත නැවත මූල කර්මත්තාන්න ගන්න පුළුවන් ගත්ත ගමන් ඒ යෝගාවචරයට තමයි ඉස්සරළම තේරෙන්නේ. ආයකට අභිඥාව උනේත් නැහැ ළඟ ඉන්න කෙනාට තේරෙන්නේත් නැහැ. ඒකේ ආනිසංසයෙන්නේ ප්‍රකාශ කරුවාට පස්සේ තමයි මගේ හිත මෙච්චර රස්තියදුනා මෙච්චර නන්නත්තර වෙනවා මන් දැන් එක්ගෙන කනගාටු වෙන්නේ මම පුළු පුළුවන් වෙලාවේ බබාගෙනලා තොටිල්ල තියෙනවා මේක බුරුද්දට ගිය දවසේ ඇබ්බැහියට ගිය දවසේ අපිට හිතෙනවා ලොකු ශාංශ කියනවා එතකොට මේක කාට හරි මැරෙන්න ඉස්සලා කියලා දෙන්න හිතෙනවා ඒක බෝ වෙන ලෙඩක් වටපත් වෙන මේ මිනිස්සු නිකටල්ලේ තියාගෙන මොන්න තරම් විදනෝද උදේ ඉඳලා හැඳ වෙනකන් ඒ වෙලාවේදී කල යුත්තේ දන්නේ ඊට පිට වැඩි හොඳයි මන් දැන් ඉඳගෙන ඉන්නේ මන් දැන් හිතගෙන ඉන්නේ කියලා ඉරියව්ව පවත්තන්න දන්නව නැත්නම් ඉරියව්ව සතිය පවත්තන්න දන්නව නැත්නම් මේ manussත් ප්‍රතිලාභය කියන එක දන්නවනම් මිනිස්සු කොච්චර වාසනාවන්තද එකෙක් හරි එකියක් හරි ඉන්නවද බලන්න කොයි වෙලාවෙත් නිකටල්ලේ ධ්‍යාන අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මාපාරේ කියලා භාවනාව මට නම් පේන්නේ ඔක නැද්දකින් නොපතන් නොදොමකින් නැද්දකින් නොපතන් නොදොමකින් නැද්දකින් නොපතන් නොදොමකින් කරලා කරන ද්වේෂයක් උතර තියෙන්නේ ඒ වෙනුවට මේ ඉඳගෙන ඉන්න බව දන්නේ කිසිම ද්වේෂයක් නැහැ. කිසිම රාගයක්වත් නැහැ. ඒකත් නේ අපි මනුසාත්වයක් ලැබලා තියෙන්නේ. ආන්න ඒකට හිත දාන්න පුළුවන් නම් අර කියන කලහ විවාද විග්ඝහ දණ්ඩ දාන සත්ත්‍ය දාන මුසාවාද පේසුඤ්ඤ මුක්කක්කත්ම නැහැ. කවුරුත් එක්ක ගැටෙන්න ඕනේ අඩු ගන්න ප්‍රපංචත් එක්කත් ගැටුමක් නැහැ. ප්‍රපංච ආවට පස්සේ දැනගත්තනේ ගිනල තිබ්බ බබා තොටිලේ. මේක පුරුදු වුණාට පස්සේ පේනවා මේ ලද්දා මුදහා නිබ්බුතින් පුංචමාන නොමිලේ ලද්දා වූ මේ නිවන බුද්ධි විඳින්මින් තමයි යෝගාවචරය ගත කරන්නේ. මේකට සත පහක්වත් දෙන්න බා කාටවත්. දෙන්න උනොත් පචය. නොමිලමයි ලැබෙන්නේ. ලද්දා මුදහා. මුදහා කියලා කියන්නේ සල්ලි ගෙවන්න නැතුව ගන්න දෙයක්. බුදු දනසි කිසිම දවසක ගත්තේ නැහැ. අපිටත් හම්බෙලා තියෙන නොමිලේ. ඉතින් මේ උඟ ප්‍රශ්නයක් තියෙනවා නොමිලේ ලැබෙන නිසා අපි ගණන් ගන්නෑ. බිලක් දානවනම් ගණන්ටි කාඩ්යක් දෙනවනම් ඔන්න අපි කීයේ දීලා හරි ගන්න. ඒක නිසා නොමිලේ ලැබුණා කියලා හිතන්න එපා. අපි බුද්ධාගම රටක ඉවදිලා තියෙන සංස්කෘතියක් තියෙනවා. මේක අපිට ශ්‍රද්ධාවක් තියෙන නිසා මේ දේ මේ ඕනේ අමලියක් කරදරයක් තියෙන වෙලාව මේ සතිය පිහිටවන ක්‍රමේ තේරුම් අරගත්තා නම් කොච්චර මේ ආච්චම්මලට මම මේ කියන්නේ සීයලාට කියන්නේ නැත්තම් නාකිච්චයට නාකියන්ද කියන්නේ පමානේ. ඉතින් ඒගොල්ලෝ කියනවා බෑ අප්පා ඇස්පෙන්නෙත් නැහැ කන් ඇහෙන්නෙත් නැහැ වම තීරුවට දකුණ යන කොහොම දක්මන් කරන්නද වාත අමාරු කුන්දේ අමාරු අර කමේ ඉන්න ලයිස්ට්ක් තියාගෙන ඉන්න පච 100ට 100ක්ම පච. මේ දරුවන් ලව්ව හුරතල් කරවගන්න. දරුවෝ දෙමව්පිය හුරතල් කරනවා. දෙමව්පිය දරුවෝ හුරතල් කරනවා මිසක් ඇවිදින්න දක්මනේ ඔය තීරේ කෙප්ප වාත තීරම ඉවර වෙනවා. රෝගයක් එන්නේ නැහැ. ඒ ඉඳගෙන ඉන්න වෙලාව ඉඳගෙන ඉන්න බව දැනගන්න ඕකට ඉතිං අය තටමන්න ඕනේ. ඕකට මේ පෙට්‍රල් පිච්චෙන්නේ නැහනේ. ඒ ලද්දා මුදා මේ දේ ওই නාකියන්ට නාකියෙන් මම ඔච්චර ආදරෙන් කතා කරන්නේ මොකද කියලා දන්නවද? එක නාකියකෝ එක නාකිච්චෙක් මුණුබුරේ කුකුල උඩ තියාගෙන අවුරුදු 3ක කියලා දෙන්න. නැත්තම් මගෙන් ඉල්ලන්න මම වීඩියෝ පත්‍රික පෙන්නන්නම්. ඕනේ නාකියෙකුට ඕනේ නාකිච්චෙකුට කරන්න දෙයක් තියෙනවා. මුණුබුරේ තියන්න කතා කරන්න බැරි වයසේ කියලා දෙන්න මේකයි කරන්න ඕනේ කියලා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න කියලා. අම්මා අප්පා කියන දේ උන්ට ඇහෙන්නේ නැහැ. පොඩි උන්ට තේරෙන්නේ අත්තම්ම කියන දේ විතරයි. මුත්තා කියන දේ විතරයි. ඒක දෙන්න පුළුවන් නම් නාකියෝ මැරිලා ගියත් මට කමක් නැහැ. නාකිච්චෝ මැරිලා ගියත් මට කමක් නැහැ. අර ඉගෙන ගන්න එක මුණුබුරාරි මුණුබිරි හරි ඌ දන්න භාෂාවෙන් ඌට කියලා දෙන්න හදන්නකෝ. ඌ දන්න භාෂාවෙන් අත්තම්මට කියයි කමක් නැහැ අත්තම්මා. ඔබ මැරිලා ලැබුණාත් සතිපාසලට වරෙන් කියලා කියයි. මොකද මේ පොඩි කාට කියලා දුන්නොත් පොඩි කවදාකවත් ස්තුති නොකර යන්නේ. මේ පොඩි අය ලව්ව වැඩි පහල අතර දෙනවා. ඉන්ෂාල්ලා වැඩි මහලු ආස්සේ හරහා පොඩි උණ දෙනවා. මොකද මේ සතියේ නෑ කිසිසේත්ම බාල මහලු ගතිය. කිසිසේත්ම නෑ මම කෙලිසිලා හිටිනවා කියලා ගතිය. කොයි වෙලාවක හරි මේ සති මාත්‍රයේ අගේ කරන්න ගියකම අපිට සම්පූර්ණ අලුත් ජීවිතයක් ලැබෙනවා. මේ සියලු ඔක්කොම පව වෙනුවෙන් සත පහකට පශ්චාත්තාප වෙන වෙකින් කිසිම ලාභයක් ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට පශ්චාත්තාප නොවි මට දැන් අලුතෙන් කරන්න දෙයක් තියෙනවා. මම මේ ලද්දලද වෙලාවේ සතිය පිටනවා කියලා කිව්වොත් එකින් අදහස් කරන්නේ අර හිතේ ගොජ දමදම හප විත හපහපා ඉන්න මේ ප්‍රපංචකරණේ වෙනුවට මේ පිවිතුරු මේ නිර්මල වර්තමාන මොහොතේ හිතගෙනල්ලා ඉන්න ඉරියව්වේ හිත පවත්තන්න ගියොත් තේරෙන්න පටන් අරගනි මේක කිසිම වෙලාවක ප්‍රමාණ කිසිම කෙනෙක්ගේ අධිකාරී ශක්තියකත් නෑ. හැබැයි මෝඩකමයි තෘෂ්ණාවයි තමයි බලපාන්නේ දෙක පැත්තක තියලා මේ අමාරු කියලා හිතන්න නැතුව මේ දෙක කරගන්නයි මේ සූත්‍ර දේශනාවල තියෙන්නේ. ඉතින් අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සිළු දිනාට තමන් ළඟ තියෙන ක්‍රම සහ විදි පාවිච්චි කරලා වඩා වඩාත් වර්තමාන මොහොතට එළඹෙන්න ප්‍රමාද වෙන්න ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා